දැන් මොනවා හරි මේ ප්‍රශ්න තියෙනවද? ලියාගෙන ආවද? නැහැ. අපි මේ කියන දේවල් වල මම වැඩියෙන්ම විස්තර කරන්නේ මේ ආයතන වැඩ කරන හැටි බලන්න කියලා. අපේ ආයතන 6. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මොකද ඔය හයෙන් තමයි අපි රැවටෙන්නේ. අපි මේ රැවටිලා දුක් විඳින්නේ නැත්නම් සසරේ යන්නේ ලෝකෙට අහු වෙන්නේ නේද? එක එක විදිහට කියන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි ਉਹ ඇත්ත ඇති හැටි දැකලා මේවට මේ අහු වෙලා මුලා වෙලා රැවටිලා ඉන්න හින්දා මේවයින් දුක් විඳිනවා කියන එක පේන්නේ නැහැ සසරේ යන අය. ඒගොල්ලන්ට පේන්නේ මේවයින් සැප විඳිනවා වගේ. ඒ වුණාට මෙතනම තමයි දුක සකස් වෙන්නේ. එහෙන් දකින්න කොට කණෙන් අහන කොට මොකද වයින්නේ ලෝකේ දැනගන්නේ බාහිර දේ නේද? එතකොට අපි ආස කරනවා එහ කණනාසේ දිව ශරීරේ පිනවන්න. පිනවන්න ආස කරනවා කියුවහම එතකොට මේ කියන්න පුළුවන් මට නම් එහෙම ආසාවක් නැහැ කියලා. එහෙම කිව්වට මේ සසරේ යනවනේ. සසරේ යන්නේ අපි අපිට දැනුණත් නැතත් ආස කරනවා කියලා ඒක අපි පුරුද්දකට ගිහිල්ලා ඒකට. එතකොට අපි ඇහක් තියාගන්න ආසාවක් තියෙනවා. කනක් තියනවා නම් හොඳයි කියන එකක් තියෙනවා. ඒ ආයතන ටිකට ඇලුම් කරනවා. අපිට ඒව නැතුව ජීවත් වෙන්න බෑ. නේද? ඔව් එහෙම එකකුත් තියෙනවා. ඒවා වැඩ කරන්නේ නැත්නම් ඒවා හදා ගන්නයි අපට ඕනකම නේද? හැපෙන්නේ නැත්නම් තේින්න හදා ගන්න. අන නැහැ නැත්නම් ඇහිම හොඳ කරගන්න. දැන් මේ කියන්නේ එහෙම කරන්න එපා කියන එක නෙවෙයි. මොකද තේරුම් ගන්න ඕන ඇයි අපිට මෙහෙම මේවට ආසාව තියෙන්නේ.
හරි.
ඒ හරිගස්සන එක වැරදි කියනවා නෙවෙයි මේ.
නෑ ඒ තමයි. ඒක හරිගස්සනවා නම් මේක වැඩි වුණොත් මතුවට හුඟක් හරිදර වෙනවා. කවුන්ට විතරක් නෙවෙයි තමුන් ඔබ බලා ගන්න ඒගොල්ලන්ටත් කියලා ඒකින්ද එවෙලම ඒක කරගන්න එක ඒ අදහස.
හොඳයි.
එතකොට කමන්නේ?
ඔව් ඒක තමයි මං කිව්වේ. ඒක වැරදි කියන්න නෙමෙයි මේ හදන්නේ. ඊට වඩා ගැඹුරු ධර්මයක් දකින්නයි අපි හදන්නේ. දැන් ඒවා මේ ලෝකේට අයිති මට්ටම නෙවෙයි කියන්නේ. ඉතින් ලෝකේට හොඳ දේවල් ගොඩක් තියෙනවා. මේ දැන් ඒවා ගැන නෙමෙයි කතා කරන්නේ. සොසයිටි එක හොඳ කරන හැටි ඒවා නෙමෙයි මේ කතා කරන්නේ. ලෝකෝත්තර සසරේ යන එක ඒකට හේතුව මොකද්ද? ඒක වෙන්නේ ඇයි කියලා අපි අවබෝධයක් ගන්නයි මේ මේ මේවා හොයන්නේ. හරි? ඒකෙන් ගන්න අපි හැමතිස්සෙම කතා කරන්නේ. නැත්නම් ආයේ පොඩ්ඩක් මේක කියනකොට කියනවා ඇයි එහෙම කළොත් වැරදිද කියලා. ඒ හරි වැරදි හන්නේ ලෝකෙ මට්ටමටනේ. මේක හොඳද මේක නරකද එහෙම හොයලා මේ සසරෙන් ගැලවෙන්න බෑ. එහෙම හොයන්න අනිත්‍යාගම් ටික තියෙනවා. සසරේ යන ගමන කොහොමද යහපත් කරන්නේ? අනිත්‍යත් එක්ක හොඳින් ජීවත් වෙන්නේ කොහොමද? මේ එතනින් එහාට ගිය දෙයක් තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. සසරේ කොහොම හිටියත් කොච්චර හොඳට හිටියත් ওই දුකෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා එකක් පෙන්නනවා. දිව්‍ය ලෝකේ ගියත් දුකෙන් ගැලවෙන්න බැහැ කියලා එකක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. නේද? රක්ම ලෝකෙට ගියත් ඒත් ගැලවෙන්න බැහැ. ඒ හින්දා මේ කොහෙවත් යන්නේ නැතුව උපදින එකම නවත්තන්නේ මේ ලෝකෙම්ම මිදෙන්නේ කොහොමද කියලා එකක් තමයි බුදුදහමේ පෙන්වන්නේ.
බ්‍රහ්ම ලෝකෙෙන් ගියාට පස්සේ එතන සැප විඳිනවා මේ. නමුත් අපෝ උඹේ ඉතින් ඉවරලා ඉපස් කොහෙ ඉපදෙන්නේ කියලා දන්නේ ඒක තමයි ඒක.
එතන එතනත් තව ටිකක් ගැඹුරින් හිතන්න ඕන. එතන සැප විඳිනවා කියන්නේ අපි දැන් මනුස්ස ලෝකෙත් සමහරු සැප විඳිනවා කියලා හිතනවනේ නේද? හොඳට නිකන් හිතෙන ඔක්කොම සල්ලි තියන අය අරෝ මේවා තියන අය සැප විඳිනවා කියලා අපිට හිතෙනවනේ. අපිට මේවා නැති හින්දායි දුක කියලා ඒ මට්ටමේ. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම සැප විඳිනවාද කියලා හොයලා බැලුවොත් ඒගොල්ලෝ දුක් විඳිනවා. අර කොච්චර මොනවා තිබුණා අපිට නිකන් හිතෙනවා නේ ඒගොල්ලෝ නම් හරි සැපෙන් ඇති කියලා. හේ ඒ කියන්නේ බොරුවට. ඉතින් දැන් මේ ඒ අනිත් අයට පෙන්නනවා තමන් දුක් විඳිනවා කියලා පෙන්නන්න කැමති නෑ කවුරුවත්. ඒ ටික හංගගෙන පිටට පෙන්නනවා හරි සැපෙන් ඉන්නවා කියලා. ඒනට ඒගොල්ලෝ දුක් විඳිනවා මුකුත් නැති කෙනාට වඩා. හරි ටිකක් නුවණින් හිතනකොට පේනවා ඒක. දැන් කොච්චර සල්ලි තිබුණත් ඉතින් ලෙඩක් හැදුනොත් දුක් විඳින්න නැතුව ඉන්න බෑ නේද? ඊළඟට එහෙම නැත්තම් හිතන්න හොඳම ප්‍රතිපාර ගත්තා කියලා මැරෙන්නේ නැද්ද ඒගොල්ලෝ? ඒක වෙන්න තියනවා නම් වෙනවා. දැන් මන් දන්නවා හොඳම ප්‍රතිකාර ගන්න ගිහින් ඒ හින්දා මැරුණා අය. ඒ ડોක්ටර්ට සමහර විට මිස්ටේක් එකක් වෙනවා. පොඩි එක්කෙනෙක් ළඟට ගියා නම් ඒක එච්චර වේවා වෙන්නේ නැහැ. එහෙම කේසස් තියෙනවා. ඒවා වෙන්න තියෙන දේ වෙනවා. ඒක මේ සල්ලි තිබුණද නැද්ද ඒකේ වෙනසකුත් තියෙනවා සමහර වෙලාවට. අර නැති කෙනාට වඩා ඒගොල්ලන්ට ඉතින් මේ ඒ ප්‍රතිකාර කිරීම එහෙම ඒ වගේ අවස්ථා වැඩිකමක් තියෙනවා. ඒවත් අර කර්මඵල විපාක දීම අනුවනේ. දැන් ඒ ඔය ටිකට තමයි අපි රැවටෙන්නේ. ඒ හින්දා අපිට හිතෙනවා නෑ නෑ ඒව තිබුණාම මේ දුක නෑ ඒගොල්ලන්ට සැපයි කියලා. ඒනට ඒගොල්ලෝ එක්ක කතා කළොත් ඔය විඳින දුක් ටික කොහොම තියෙනවා. සමහර විට ඒගොල්ලන්ට ළමයි අකීකරු වීම තියෙන කියන දේ අහන්නේ. හරි. සමහර වෙලාවට ළමයි කුඩු ගහනවා අරවා මේවා. ඉතින් ඒ වයින් හරියට දුක් විඳිනවා. සල්ලි තිබුණ පළියටම මේ හිතන්නේ තමයි මේ. අර දුක්පත් එතකොට තේරෙනවද මේ කියන්න හදන එක? දැන් අපිට නිකන් හිතුණාට අරව මේවා තිබුණ හංසපයි කියලා ඒක අර දුකේ අඩු බවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට ඒගොල්ලන්ට කන්න නැතුව බඩගින්නේ ඉන්න වෙන්නේ. කාලා වැඩි වෙලා ලෙඩ හදා ගන්න එක වෙනම කතාවක්. සාමාන්‍ය මට්ටමේ ලෝකෙට අපිට පේන මට්ටමේ දුකේ අඩුවක් තියෙනවා. හැබැයි එකෙන් කියන්නේ එතන සැප විතරයි තියෙන්නේ කියලා. එතකොට ඔව් දැන් ඊටත් වඩා දැන් දිව්‍ය ලෝකෙ කිව්වහම මනුස්ස ලෝකෙ එක්ක ගත්තහම ඉතින් මනුස්ස ලෝකේ මොන සැපද දිව්‍ය ලෝකේ සැප තියෙන්නේ කියලා හිතෙනවා නේද? ඒ වුණාට එතෙන්ට ගිහින් බලුවහම එතනත් සැප විතරක් නෙමෙයි දෙවිරුද්දුක් වෙනවා. දුක ඔව් බ්‍රහ්ම ලෝකෙත් එහෙම තමයි. මේ අපිට පේන අර අපකට කියන්නේ අර සාපේක්ෂකව දුකේ අඩු බවක් තියෙනවා. හැබැයි එතන දුකම දුකේ අඩු බවක් තියෙනවා මිසක් ඒ දුක අඩු වෙනකොට අපි සැපයි කියලා කියන්නේ නිපුරුදු වෙනවද? ඒ දුකේ අඩු බව මිසක් ඒක සැප නෙමෙයි. සැප කියන්නේ මේ ලෝකෙට අයිති මට්ටමෙන් සැප. අපි ලෝකෙට අයිති මට්ටමින් සැපයි කියනවනේ. ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. ඔය ඇත්ත ඇති හැටි කියන එක තමයි දැන් ඒකෙදි අපි මේ හිතන සැප දුක නෙමෙයි එතන තියෙන්නේ. දැන් ඔන්න දැන් සමහර කෙනෙකුට එකම දේ සැපක් විදිහට එනවා, සමහර කෙනෙකුට ඒකම දුකක්. දැන් මේ වතුර එක ගන්නකො දැන් මට දැන් නිකන් ඇල් වතුර එකට මම කැමති නෑ මේ. තව කෙනෙක්ට උණු වතුර නෙමෙයි ඇල් වතුර එකට යා කැමති. එකම දේ එක්කෙනෙකුට සැපයි එක්කෙනෙකුට දුකයි. තේනවද? දැන් එතකොට ඒක අර සාපේක්ෂක දෙයක්. එක එක වෙලාවට වෙනස් වෙන දෙයක්. හරි? දැන් අපි මනුස්ස ලෝකේ සැපයි කියනවා තිරිසන් සත්තු එක්ක බලලා. මොන දුකක්ද තිරිසනෙක් වුණා නම් ඊට වඩා මේ කොච්චර හොඳද මිනිස්සු. නේද? දිව්‍ය ලෝකෙ එක්ක දිහා බලලා අනේ මේ මොන දුකක්ද ඉන්නේ. අර එහෙනි සැප තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒක අර රිලටිව්. ඈ සාපේක්ෂ. ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. අන්න ඔකයි තේරුම් ගන්න. එතකොට දැන් අපි මෙහෙට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකෙ සැපයි කියනවා. එනකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකත් සැප නෙමෙයි මේ මේ 31 තලයට අයිති. උපදින සත්වයා උපදින තැන් ඔය. කොහේ ඉපදුනත් ඉපදීම දුකයි. කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
දුක කියන්නේ මේ
දුක කියන එක අපි වෙනම කතා කරමු. මේ ඔය ඒ ලෝකෙට අයිති මට්ටමනේ. එතනින් එහාට ගිය එක. ඒකත් දුකක් තමයි. හරි. ඔව්. අපි dissatisfaction දුකයි. ඔය ඔය දැන් dissatisfaction කිව්වහම වෙන්නේ ඒක දුක කියලා කිව්වහම එතකොට satisfaction කියන එක සපයි. කියලා හිතනවා.
දුක කියන එක
ඔව් ඒ වචන වලින් දෙන තේරුම නෙමෙයි මේකේ ඊට වඩා ඩීප මීනින් එකක් තියෙනවා. දැන් දුක කියනකොට ඒ දුකේදී අපි සැපයි කියන එකත් දුකට වැටිලා තියෙනවා. දැන් අපි බෙදා ගන්නවනේ මේ ටික විතරයි දුක මේ ටික සැපයි කියලා. ඒ හින්දානේ අපි අර දුක් ටික පේන්නේ නැහැ පොඩි සැපක් තියෙනවා නම් කොච්චර දුක් වින්දත් තමයි. අරකට වැහෙනවා. ඒ සැප නොලැබුණත් අපි කැමති දේ නොලැබුණත් තමයි අනේකන් මෙච්චර දුක් වින්දානේ කියලා මතක් වෙන්නේ. මේ සඳහා. ඈ? දැන් ළමයිකට උගන්වනවා කියලා හිතන්න. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න. ඈ? ඉතින් මහන්සි වෙනවා 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 අම්මලා තාත්තලා නේ මහන්සි වෙන්නේ. අන්තිමට විභාගෙ පාස් වුණොත් අර උන දුක් මතකද? නෑ. හරි බැරි වෙලා ෆේල් වුණා අන්න ඔක්කොම මතක් වෙනවා මං මෙච්චර දුක් ඉඳලා විඳලා 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 කරලා එතකොට තමයි උඩ ටිකක් හරි දෙන්නේ අර පොඩි සටිස්ෆැක්ෂන් එකක් આવුත් අර ටික ඔක්කොම අමතක කොච්චර දුක් විඳලාද හරි දැන් විභාගෙ පාස් වුණා කියලා එතනින් ඉවරද ඊළඟට දුක් විඳීම විශේෂත්වයක් පාස් වුණා කියලා එතනින් ඉවර නෑ ඊළඟ ලෙවල් එකට ඊළඟට දුක් විඳිනවා
ඊට පස්සේ තව ඒක
කොහොමමයි අපේ මේ අපි අර සැපයි කියලා හිතුවට සුළු මොහොතක පොඩි ආස්වාදයක් තියෙනවා ඒක නැතුව නෙවෙයි හැබැයි ඊට වඩා දුක් ගොඩාක් විඳිනවා ඒ වෙනුවෙන් ඒ ටික තේින්නේ හරි එතකොට ඒව ඒ අපි සපයි කියලා හිතන දේ ලබා ගන්නත් අපි දුක් විඳිනවා ඒක නැති වුණාමත් දුක් විඳිනවා දැන් ඔන්න දරුවා වෙනුවෙන් දුක් විඳිනවා 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 දරුවා හදා ගන්න ඒව විඳිනකොට පේන්නේ නැහැ ඒව දුක් කියලා මොකද අර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ ඉතින් කරන්නේ සේරම නෑ මට නෙමෙයි මේ මේ අනුන්ටනේ කියලා ඉතින් යුතුයකම් අරවා මේවා කිය කියා කරනවා. ඒක දැන් පස්සේ බැලුවොත් තමයි ඔය කොච්චර දුක් විඳලා තියනවද කියලා පේන්නේ. මොකටද මේ දුක් විඳලා තියෙන්නේ? ඒ ආස්වාදයක් ගන්න දරුවා නිසා ආස්වාදය. දැන් ඒ දරුවාම දැන් දරුවා ඉන්නකම් දුක් විඳිනවා. දරුවා නැති වුණොත් ඒකත් දුකයි. ඒ දුක් විඳිනවා. ඒ තඬන ඉන්නකොට ඒ හිත හදාගන්න වෙන්නේ දුක ආපු හින්දානේ. මේකේ හොයන්නේ දුක එන්න හේතුව මොකක්ද? දුක ඉපදුනාට පස්සේ අර ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් කරනවට වඩා හොඳයි නෙමේ ලෙඩේ හැදෙන්න නෙවෙයි. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අපි හිතන් හිටියට සැප විඳිනවා කියලා ඔය විඳින්නේ දුක් කියලා පෙන්නනවා. ඇත්ත තත්ත්ව දුක. අපිට ඒක පේන්නේ මේ අර පොඩි පොඩි ආස්වාදවලට වැහි. ඉතින් මේ සසරේ දැන් අපට වඩා බුදුහාමුදුරුවෝ දකිනවනේ මේ සසරේ යන හැටි නේද? දැන් මේ මනුස්ස ලෝකේ කියන්නේ අපි අවුරුදු 100ක විතර පොඩි කාලයක්. අපිට දිග කාලේ වුණාට ඕක සසරත් එක්ක බැලුවහම බොහොම පොඩි කාලයක්. සසරේ කතා කරන්නේ අපි කල්පවලින් කතා කරනකොට මේ අවුරුදු 100 කියන එක හිතා ගන්නවත් බෑ. නිකන් ඇහිපිය ගහන මොහොතක් වගේ පොඩි කාලයක් මේක. අපි අනිත් තැන්වල ඉන්න කාලයක බැලුවා. ඈ අපාය වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්. මේ අනිත් තැන්වල මේ මනුස්ස ලෝකයේ ආවිස බොහොම කෙටි. අපිට මේ දිගයි කියලා හිතුණා. එතකොට මෙන්න මේ ටිකට් අපි මේ අයිති කරගත්තු ඒවා හින්දා තමයි අපි මේ අපි හිතනවා සැප කියලා ඒ වුණාට දුක් වෙන්නේ. දැන් ළමයි වෙන්න පුළුවන්, දරුවෝ, ඒගොල්ලෝ මේගොල්ලෝ ඔය ඔක්කොම අල්ලගත්තේ මේ පොඩි කාලේ. ඊට කලින් ආත්මේ සමහර විට ඔය තරහකාරයෙක් වෙන්න පුළුවන්. ඕ මරුණාට පස්සේ ආයේ කවුරු වෙයිද දන්නේ නැහැ. මේ පොඩි කාලෙදී දැන් මෙහෙට එනකොට කලින් ගෙනාවේ නැහනේ. මේගොල්ලෝ මගේ කිය. මේ පොඩි කාලෙදී ර හම්බ වුණ යාළුවෝ ටිකක් වගේ ඇත්ත. දැන් කොහාට හරි ගියාම කවුරු හරි කීප දෙනෙක් හම්බ වෙනවනේ. ඔවා අවුරුද්දක් විතර කොහේ හරි ගිහින් ඉන්නවා කියන්නේ. ඒතකොට යාළුවෝ ටිකක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ ඔන්න අයිති කරගන්නවා. ඈ මේගොල්ලෝ මගේ. ඉතින් අන්තිමට දාලා ඉන්න බෑ. ඈ හරි දුකයි අඬනවා. ඒගොල්ලන්ට මොනවා හරි වුණත් අඬනවා. ඈ දැන් මේ ඊට කලින් ඒගොල්ලෝ කවුද මොනවද දන්නේ? ඔව්. ඒ කලින් විතර නෙමෙයි මැරුණාට පස්සෙත් ඉවරයි. දැන් මරුණාට පස්සේ සමහර විට අල්ලපු ගෙදර තරහකාරයෙකුගේ ගෙදර ගිහින් උපදින්නත් පුළුවන් තමයි. එතකොට අර තමන්ගේ මගේ කියපු එක ඊළඟට රණ්ඩු වෙනවා. මේ ටිකේ අපේ කියලා හිතාගෙන හිටියත්
එහෙම සර් රණ්ඩු වෙන්නේ. ඒ මේ මොකක්වත් ටිකක් යනවා.
ඔව තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. දැන් අපිට හිතන්නේ යනවා කියලානේ. එහෙම ඔව් එහෙම යනවා කිව්වොත් ඒක වැරදි කියලා ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හරි? මෙතන ඉඳන් අතෙන්ට මොනවා හරි යනවා කිව්වොත් එහෙම කියනවනම් ඒක වැරදි. මං එහෙම කියන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට මුකුත් යන්නේ නැද්ද හුවහම එහෙම කියන්නෙත් නැහැ. ඒක තමයි මේවා තේරුම් ගන්න ලේසි නෑ කියන්නේ.
ඈ?
සිත 90 ඉපදීම තියෙනවා. ඒ වුණාට සිතයක යන්නේ
නැහැ. මේතරම යන්නේ
නැහැ. උපදින්න හේතු තියෙනවා. දැන් අපි ඒ හේතු යඳුර ගන්නවා. ඊළඟ තැන උපදින්නේ ඇයි කියන හේතු ටික හොයන්න පුළුවන්. හැබැයි ගිහින් මමයි ඒ ගිහින් උපදින්නේ කියන එක
කියන්නේ
ඒක වැරදි මතයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ
කියන්නේ අපි දැන් ජීවත් වෙලා ඉන්නකොට අපි අර හේතු ටික අදිනවා.
ඔව්.
ඉතින් අපි මැරිලා ගියාට පස්සේ අර හේතු නිසා
ඒ මම උපදිනවා කිව්වත් වැරදි, වෙන කෙනෙක් කිව්වත් වැරදි. මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. කරනවම ඔය එකකටවත් අහු වෙන්නේ නැති දේවල් ටිකක්
තියෙනවා. ආයි එනාත්මේ හම්බු වෙන්න නැති වෙන්න ප්‍රාර්ථනා කරන එකත් වැරදි.
ඒක දැන් මම කිව්වේ හරි වැරදි කියලා දෙයක් නැහැ. ඉතින් අපි ඒකත් ඒකත් සාපේක්ෂකයි. යවා හරි කියලා හිතන එකක් මට වැරදි කියලා හිතන්න පුළුවන්. කවුද ඔයා හරියට ජජ්මන්ට් එක දෙන්නේ මේක හරි මේක වැරදි කියලා? ඒක ඔක්කොම අපි මේ
අපි විසඳනවා.
අපි හදාගන්නේ ඒවා ඔය ලෙවර්ස්. මේක හරි මේක වැරදි. අරවා මේවා ඒවා ඔක්කොම. ඔව්. දැන් බුදුදහම කියන්නේ මතක තියාගන්න හරි වැරදි පෙන්වන එකක් නෙවෙයි. හ්ම්? හරි දේ කළත් සසරේ යනවා, වැරදි දේ කළත් සසරේ යනවා කියලා පෙන්වනවා. සසරේ යනවා නම් ඒක දුකයි කියලා පෙන්වනවා. එතකොට අපි වැරදි දේවල් නොකර හරි දේ කළා කියලා සසරේ යෑමෙන් නවතින්නේ
නැහැ.
කුසල දැන් පින් කරන්න කියලා කියනවා. පින් කළොත් ඒකට හොඳ ප්‍රතිඵල ලැබෙනවා සසරේ. සැප ජීවිතයක් කියලා කියන්නේ ඒ කරන පිනට සැප ලැබි. හොඳ ප්‍රතිඵලයක් ලැබි. කුසලෙත් එහෙම තමයි. කුසලෙන් අපි අකුසල් යටපත් කරනවා. දැන් කුසලය වෙන්නේ ඇත්තටම නියම කුසලය කියන්නේ මේ සසරේ යන එක නවත්තන්න කරන දෙයට තමයි කුසල කියන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. පින් කරන එක හැමෝටම කරන්න පුළුවන්.
අර හේතුවද ඒක නවත් කරනවා
නේද? ඔව්. කුසල් කරන්න නම් මේක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. හැමෝටම බෑ කුසල් කරන්න. ඒ කුසල් කියන එකට ගැඹුරු තේරුමක් තියෙනවා. ඒ කුසල් කියන්නේ මේ සසරේ යන ගමන නවත්තන්න කරන දේවල් වලටයි කුසල් කියන්නේ. අපි නිකන් කුසල් කියලා හිතුවට කුසල් වෙන්නේ නැහැ. ඒ දේ වෙන්නේ නැත්තම් තේරෙනවද? මම මේ අර ලෝකේ හිතන මට්ටමට එහා ගිය එකක් මේක. අපි නිකන් වචන යදාගත්තට නෑ අපි නම් කුසල් කරන්නේ කියලා කිව්වට ඒක ඇත්තටම කුසලයක්ද කියන එක ඒකට තමයි කුසලය කියන්නේ. දැන් පින නිවන් දකින විදිහට හරව ගන්න පුළුවන් මාර්ගෙට. මං කිව්වේ පින කරන්න පුළුවන් Tamanta අර මාර්ගෙට උදව් වෙන විදිහට. ඒ කියන්නේ හොඳ වැඩක් කරන්න පුළුවන් හොඳ දෙයකනේ නිවනට උදව් වෙන විදිහට. හොඳ වැඩ කරන්න පුළුවන් නිවනට බාධා වෙන විදිහට. නිවන කියන්නේ මේ සසරෙන් ගැලවෙන එක.
ඔය දාන සීල භාවනා කියන එක කුසල.
දැන් මෙහෙම ගන්නකෝ දානේ දෙන්න පුළුවන් දෙවිධයක් තියෙනවා. එකක් තමයි අපි දානයක් දීලා ඒ දෙන දෙයට වඩා අපි එක්ස්පෙක්ට් කරනවා නේද? ප්‍රාර්ථනා කරන්නේ අරව මේවා. දැන් ඒ ප්‍රාර්ථනා ටික කරන්නයි මේ
දෙන්නේ.
දෙන්න මොනවට නෙවෙයි. ඔව්. දීමට වඩා තියෙන්නේ අපිට දෙයක්. ආ මේක දීලා ප්‍රාර්ථනා කළොත් මේක ලැබෙයිනේ.
ඉතින්
ඒක එහෙම හරිනේ. නේද? එතකොට බැඳීමක් ඇතුව දෙවිපු දීමක් නේද ඒක? හරි. හැබැයි අපිට දෙන්න පුළුවන් දානේ දෙන්න පුළුවන් සසරෙන් ගැලවෙන්න උදව් වෙන විදිහට. ඔව්.
එතකොට එහෙම. නෑ, පරාදෙන්නේ නෑ. නිවන් පත්.
නෑ මේකේ ඉතින් තේරුම් ගන්න ඕන මේ මොකක්ද කියන්නේ කියලා. නිවන පතාගෙන කියන්නේ නිවන අරමුණු කරගෙන නිවනට උදව් වෙන විදිහට. එහෙම කරන්න ඕන. එහෙම නකලොත් නිකන් ලැබෙන්නේ
නෑනේ. හැබැයි
නිකන් කළොත් ඉතින් සසරේ යනවා. හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. ප්‍රාර්ථනාවක් නැතුව කළත් ඉතින් ඒවට ලැබෙනවා. කරන දෙයට විපාක තියෙනවා. කර්ම චේතනානි ප්‍රාර්ථනා නොකලා කිව්වට හිතන්නේ නැතුව කරන්න බෑ ඒක. මොනවා හරි දෙන්න තමන්ට දෙන්න හිතෙන්නේ නැතුව දෙන්න බෑනේ. චේතනාවක් එන්න ඕන. චේතනාව තමයි කර්මය කියන්නේ. හැබැයි දෙන එක කරන්න පුළුවන් වෙන දෙයක් ඊට වඩා එලීමක් ඇතුවත් කරන්න පුළුවන් නැතුවත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ ඉතින්. දැන් ඕකෙදි හිතන්න එපා දැන් මේ ලෝකෙට අයිති ඒවා මොකවත් කරන්න එපා කියන එක නෙමෙයි මේ කරන්නේ. එහෙම නොකර ඉන්න බෑ රහත් වෙනකම්. රහත් වෙනකන් ලෝකෙට අයිති ඒවා නොකර ඉන්න බෑ. ඒතර අපි පින් හරි පව් හරි කරනවා. ඒ කියන්නේ කර්ම කරනවා රහත් වෙනකම්. ඒක පැහැදිලි. සෝවාන් වුණත් කර්ම කරනවා. සකෘදාගාමී වුණත් කර්ම කරනවා. අනාගාමී වුණත් කර්ම කරනවා. රහත් වුණ දවසට තමයි කර්ම කරන එක. කර්ම කියවහම දෙකම අයිතිය. පින් පව් හොඳ නරක. රහත් වුණහමද?
ඔව්.
රහත් වුණහම කර්ම කරන්නේ නැහැ. පින්පව් දෙයක් කියදෙන්නේ නැහැ රහත් වුණහම. ඇයි ලෝකෙට අයිති නැහැ රහත් වුණහම?
ඔව් හැබැයි
ඊට
මගදී එන
කන්. ඒ අපිනේ කියන්නේ ඔක රහත් වුණා කියන්නේ මරණයක් නැහැ ඊට පස්සේ. අජර අමර නිවන කියන එක. ජරාවක් නැහැ, ජාතියක් නැහැ, මරණයක් නැහැ. දැන් තේරුම් ගන්න. නිවන කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ ආයේ ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. ඉපදීමක් නැහැ. ඒවා අදාළ නැහැ ඒක.
ඔව් ඒකට මුකුත් නැහැ.
මුකුත් නැහැ.
හැබැයි රහත් වෙන වෙලා තව ජීවිතේ යනවා නම් මොකද මරණ කාලේ කාම ඇවිල්ලා නැහැ.
ඒ ඔය දැන් අපි රහතන් වහන්සේ ගැන කතා කරන්නේ අපි ලෝකෙට අයිති දැක්මේ ඉඳගෙන. රහතන් වහන්සේගේ දැක්මේ ඉඳගෙන නෙමෙයිනේ.
මේ රහතන් වහන්සේගේ එක්ස්පීරියන්ස් එක
මම ඕකට දුන්නා නේද අර එක්සැම්පල් එක මතකද අර තමන්ගේ ගෙදර හරි වාහනේ හරි අපිට අයිති තාක්කල් මගේ ගෙදර කියලා තියාගෙන ඉන්න තාක්කල් ගෙදෙට්ට මොනවා හරි වුණත් අපිට දුකද නැද්ද?
තියෙනවා.
දුකයි. අපි ගිය සතියේ ගෙදර විකුණනවා. අලුත් ගෙයකට යනවා. දැන් ඔයාගේ යාළුවා දන්නේ නැහැ විකුණන කියලා. අන්න ගෙට හොරු පැනලා කඩලා ඔක්කොම මේ විනාශ කරලා. දැන් යාළුවා ඔන්න කෝල් කරලා කියනවා ඔයාගේ ගේ කඩලා. ඔහො දන්නේ නේද? දැන් අපිට දුකයිද? නැහැ. හැබැයි යාළුවා හිතන්නේ තාම ඒ අපේ ගේ කියලා. අනේ අරය දුක් විඳිනව නේද? නේද? එතකොට අපි ওই රහතන් වහන්සේ ගැන කතා කරන්නේ ඔන්න ඔය විදිහට. අර රහතන් වහන්සේගේ ශරීරෙට ලෙඩ වෙලානේ. වයසට ගිහිල්ලානේ. කියලා කියනවා නේද? දැන් රහතන් වහන්සේ කියන්නේ ශරීරෙවත් අයිති නැහැ. මගේ නෙවෙයි. මගේ නෙවෙයි කියන්නේ විකුණනවා. attachments නෑ ආයේ මගේ නෙමෙයි
මොකද නෑ
අතෑරලා
පොරු ගන්නකොට ඒ කියන්නේ
අපිට පෙනුනට මුගලන් හාමුදුරුවන්ට ගහනවා කියලා මුගලන් හාමුදුරුවන්ට ගහන්න බෑ මොකද ඒ ශරීරය තව දුරටත් මුගලන් හාමුදුරුවන්ගේ නෙමෙයි අර අපි අයින් කරපු ගේ වගේ තේරෙනවද ඒ ලෙවල් එකෙන් අපිට දැන් හිතන්න අමාරුයි යෝක මකද අපි ඉන්නේ තාම මේකේ මම මගේ කියලා හිතාගෙනනේ දැන් ඔය ගැතිය නැති වුනහම ආයේ කිසිම ඇටැච්මන්ට් එකක් නැහැ හ්ම් එතකොට ඔය ප්‍රශ්න ඒවා යෙදෙන්නේවත් නැහැ රහතන් වහන්සේගේ ශරීරය කියලා දෙයක් නැහැ එතකොට අපේ මට්ටමට තියෙන රහතන් වහන්සේගේ ශරීරය තේරෙනවද දැන් මේක මම කියලා හිතනකම මගේ කියලා හිතනකම ඔන්න මම ලෙඩ වුණා කියලානේ මං කියන්නේ මේ ශරීරෙ ලෙඩ වුණා කියලා නෙමෙයි නේද මම අසනීප වෙලා ඒක මම දුක් විඳිනේ දැන් අපි එළියේ අරහෙ තියෙන ශරීරයක් ලෙඩ වුණා කියලා මම ලෙඩ වුණා කියනවා මොකද දැන් තාම يعني මේක මමයි මේක මගේ කියලා අල්ලගෙන ඉන්න. රහත් වෙනවා කියන්නේ එහෙම අල්ලගන්නේ නැහැ. ඈ එතකොට නිකන් අර මේ පුටුවක් කරන පොඩ්ඩක් කැඩිලා. මේ පුටුව කැඩිලා තියෙනවා. අපි දුක් වෙනින්න ඕනේ නැහැ ඒක. ඒ මම නෙමෙයි මගේ නෙමෙයි. හරිද? ඕක ඒක ඩීප ලෙවල් එකක්. දැන් මේ මේ මම කලිනුත් එක්ස්ප්ලেইন කරලා ඇති දැන් මතක නැති වුණාට. ඒ අපේ අර අර ලෝකෙට අයිති දැකීම බලවත්. ඒකයි මගේ පුරුදු බලවත්. එතකොට තේරුම් ගන්න මේ රහත් වීම කියන්නේ ආයි ලෝකෙට අයිති ලෝකෙම අතහැරිය වෙලාවක් ලෝකෝත්තර. ලෝකෙ ඉක්මවා ගිහිල්ලා. ලෝකය පිහිටන්නේ නැහැ තව. අපටනේ ලෝකෙ තියෙන්නේ. හරි? දැන් ඔන්න ඕක තමයි එක්ස්ප්ලেইন කරන්නේ මේ බුද්ධිසම්මල. අවෙදේ තේරුම් ගන්න නැතුව බුද්ධිසම් තේරුම් ගන්න බෑ. අපි ආත්ම දෘෂ්ටියෙන් ඉඳන් බුද්ධාගම ගැන කතා කරාට ඒක බුද්ධාගම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියා දීපු දෙය නෙමෙයි. අපි කතා කරන්නේම ආපහු යනවා. ඉතින් මේ මේ ඔහොම කරන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ? මෙහිමයි මෙහිමයි. ඒ මට්ටමෙන් හිතන්නේ. ඒ තත්ත්වේ ලෝකෝත්තර තත්ත්වේ මං කිව්වේ එක්සැම්පල්ස් වලින් විතරයි හිතා ගන්න පුළුවන්. අපට පේන මට්ටම නෑ. අපිට දැනෙන දේ රහතන් වහන්සේටත් දැනෙනවා. එහෙමනේ හිතෙන්නේ. දැන් ඔකට අර ඒ එක්සැම්පල් එක දදා හිතන්න. දැන් මේ ශරීරයේ බැරි වෙලාවත් මගේ නොවුනනම්. හරි? නිකන් හිතන වෙන කෙනෙක් කියලා හිතන්න. තමන්ගේ ශරීරයේ වෙන කෙනෙක්. දැන් අපට පේනවා වෙන කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. දැන් අපට ඕන නම් ගිහින් උදව් කරන්න පුළුවන්. එයාට සලකන්න පුළුවන් නේද? වතුර ටිකක් දෙන්න පුළුවන්, බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ වැඩ මේ ශරීරයටත් කරන්න පුළුවන්. තව ශරීරයකට කරනවා වගේ. ඒකට මගේ කියලා අල්ලගෙන නෙමෙයි කරන්නේ. ශරීරයක් තියෙනවා. ඉතින් එතන පීඩාවක් තියෙනවා. ඒක අඩු කරන්න යම් කිසි දෙයක් කරනවා. එතනින් එහාට කිසිම ඇටැච්මන්ට් ගන්න. දැන් ඕක දැන් මේ මට්ටමේ ඉඳන් හිතන්න ගියාට ඕක තේරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න තමයි ඉස්සෙල්ලා ප්‍රඥාව වඩන්න ඕන අපි. දැන් අපි ඔය හිතන්න යන්නේ දැන් අර අර උපමාව ගන්නකො වතුරට එබෙන බල්ලා ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. හරි? දැන් ඌ පිළිගන්නේම නැහැ. ඔතන බල්ලෙක් නැහැ කියලා. දැන් ඌ අහනවා ওই බල්ලා ගැන එක එක ප්‍රශ්න. හයිද? දැන් අපි මොනවා කිව්වත් ඌ ආයි කරකිලා අහනවා ඒ කිව්වට අර බල්ලා කොහමද මේ ওই වතුරේ ඉන්නේ කොහමද ඌ බල්ලා කියලා අපෙන් අහනවා. තේරුණාද? දැන් ඒක ඉතින් මොන විදිහට එක්ස්ප්ලেইন කළත් ඌට තේරුම් ගන්න බෑ අර දෘෂ්ටියේ ඉන්නකම්. තන බල්ලෙක් ඉන්නවාමයි කියන එකේ ඉඳන් ඌ ප්‍රශ්න අහන්නේ. දැන් අපි කිව්වට ඒ බල්ලට බඩගිනි වෙන්නේ නැහැ කියලා ඌට තේරෙන්නේ නැහැ. ඔක තේරුම් ගන්න බෑ. දැන් ඒ බල්ලා මැරෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් නේ ඌට? දැන් ඌට කවදාවත් තේරුම් ගන්න පුළුවන්ද ඒක? කොහොම කියන්නේ කොහොමද මේ ඌ මැරෙනවද? ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. ඒ වුණාට රහතන් වහන්සේ මැරෙනවනේ. ඒ අපේ මට්ටමට එහෙම තමයි ඉන්නේ. මොකද අපි ලෝකෙට ආйти දැක්මේ ඉඳන් අපි කතා කරන්නේ. ඉතින් කියනවා නෑ ඒ වුණාට රහතන් වහන්සේ ලෙඩ වුණානි. බුදුහාමුදුරුවෝත් ලෙඩ වුණානි. අපි මේ ශරීරය ගැන බලලානේ කියන්නේ. දැන් ওই ශරීරෙත් තේරුම් ගන්න අර වතුරට ඉබෙන බල්ලට පේනවා වගේ එකක් මේ ශරීරෙ. ටිකක් ගැඹුරින් හිතුවාම ඉතින් ඒ වගේ එකක් ගැනනේ අපි මේ ප්‍රශ්න කරන්නේ. ඔය ශරීරයට බඩගිනි උන්නේ නැද්ද? ඔය ශරීරෙ ලෙඩ උන්නේ නැද්ද? රිදුන් නැද්ද? මැරුන් නැද්ද? ලෙඩ උන්නේ නැද්ද? නේද? දැන් ඒ ශරීරය අතෑරියා කියන්නේ හරියට අර බල්ලා තේරුම් ගත්තා අය. ඒ මුලාවකෙන් හදපු දෙයක් කියන එක. එදාට ඌ ඔය ප්‍රශ්න අහයිද? අර බල්ලට කේන්ති යන්නේ නැද්ද? ඌ ලෙඩ වෙන්නේ නැද්ද? බඩගිනි වෙන්නේ නැද්ද? ඔය ප්‍රශ්න එකක්වත් තියෙදෙන්නේ නැහැ නේද මේ දෘෂ්ටිය කැඩුනට පස්සේ. ඔන්න ඔය වගේ වැඩ මේ ලෝකෙන් එතර වෙනවා කියන එක. ඒතකොට ලෝකෝත්තර වුණාම ලෝකෙට ආйти ප්‍රශ්න එතෙන්ට අදාළ නැහැ.
හැබැයි මේ කතන්දර කියලා අපිට කියන නිසා
තමයි අපිට මේ ඔව් ඉතින් ඒ කියන අයටත් ඕක තේරෙන්නේ නැහැ.
දෘෂ්ටියෙන්.
ඒ කියන අය කියලා තියෙන්නේ ලෝකෙට ආйти දෘෂ්ටියෙන්. ඔක තේරුම් අරන් ඔය රහතන් වහන්සේලා නෙමෙයිනේ ඔය ඔය කියන කතා කියන්නේ.
ඉතින්
රහත් නොවුන අය තමයි
අපේ තේරුමම ඇති නිසා.
ඔව්.
නේද අපි කියලා දෙනවා ඔය බණවලට ඔය ඉන්නේ කතා. ඒක නිසා
ඉතින් ඒක තමයි මේ ධර්මය දකින්න කියන්නේ තව තව තේරුම් ගන්න. ඒක ප්‍රඥාවෙන් දකිනකට තමයි ඔය ප්‍රශ්නවලට උත්තර එන්නේ. ඒ හින්දා තමයි මේක දකින්න දැන් ඕක කොහොම නෙමෙයි දැන් සෝවාන් කෙනාට තියෙන ප්‍රශ්න ටික සකෘදාගාමි කෙනාට යෙදෙන්නේ නැහැ. ඒක එයාගේ ඊට වඩා දැක්මක් තියෙන හින්දා. හරි. සකෘදාගාමි කෙනාටත් තියෙනවා ප්‍රශ්න. ඒ ටික අනාගාමි කෙනාට ඒවා අයිති නැහැ. මොකද අනාගාමි කෙනාට ඇලීම් ගැටීම් කියන එක යෙදෙන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමියට ඇලීම් ගැටීම් තියෙනවා. තරහ යනවා. ලෝභ හිතෙනවා. නේද? අනාගාමි කෙනාට ඇත්තෙම නැහැ. එතකොට අනාගාමි කෙනයි මෙයාගේ දැක්ම වෙනසක් තියෙනවා නේද? ඒ දෙන්න අතරෙත් තියෙනවා. ඉතින් හිතන්නකෝ රහතන් වහන්සේ කියනකොට ඒකේ කිසිම සංස්කාරයක් කරන්නේ නැති කෙනෙක් කර්මයක් කරන්නේ නැති කෙනෙක් රහත් මට්ටම කියන්නේ ලෝකෙට ආйти කිසිම දෙයක් නැහැ ඒ කියන්නේ ලෝකෝත්තර ලෝකෙක් මාගේ හිත ලෝකෙට අහු වෙන්නේ නැහැ ඒ කියන්නේ මායයට අහු වෙන්නේ නැහැ කියලා මේ ආයතන හයටම අහු වෙන්නේ නැහැ මේ ආයතන හයෙන්ම එයාට මොන ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක සැප කියලා දෙයක් කියෙදෙන්නේ නැහැ ලෝකෙට ආйти ධර්ම නේන. අපිට දුක සැප තිබුණාට රහතන් වහන්සේට ඒක අදාළ නැහැ. ඒ ලෝකෙට ආйти දේවල් දුකයි සැපයි කියන එක. හරි. නින්දා ප්‍රශංසා. ඒව රහතන් වහන්සේට අදාළ නැහැ. අපිට තමයි ඒව අදාළ. ඉතින් අපිට අහන්න පුළ අර ඒ බුදුහාමුදුරන්ටත් ඉතින් බැන්නනේ ඇවිල්ලා. කියලා නේද? ඉතින් අපි එහෙම කිව්වට බුදුහාමුදුරන්ගේ මට්ටමෙන් මට කවුරුත් බැනලා නැහැ. මොකද වඩින්න බෑ ලද්දයක් මේ කන නිසා ලද්දයක් ගහුණා එච්චර ඇසීමක් නම් සිද්ධ වුණා මට බැනපු කෙනෙක් නම් නෑ බැනපු කෙනෙකුත් නෑ බැනුම් අහපු කෙනෙකුත් නෑ අපට තමයි ඉන්නේ අර දේවදත්ත හඳුරු කොච්චර අරවා මේ වහලාද බුදුහාමගෙන කියලා අපි අපේ කෙලෙස් වලින් අපි තව කර්ම කරනවා. නම් බුදුහාමුදුරුවන් ඒ කියන්නේ රහතන් වහන්සේට ඒවා අදාළ නැති මට්ටමකටපත් වෙනවා. ලෝකෙට ආйти ධර්ම යෙදෙන්නේ නැහැ. තේරෙනවද? ඒකයි ලෝකෝත්තරයි කියන්නේ. ඉතින් ඒ මට්ටමෙන් හිතන එක ලේසි නෑ. ඔක තේරුම් ගන්න ලේසි නෑ. ඒ මට්ටමට එන්න කලින් අපි ප්‍රඥාව ටික ටික වඩන්න ඕන. පළවෙනි දේ සක්කාය දිට්ඨිය කඩා ගන්නවා. සක්කාය දිට්ඨියෙන් අහන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා සක්කාය දිට්ඨිය කැඩුන දවසට. සක්කාය දිට්ඨිය හින්දා අපට ප්‍රශ්න ගොඩක් එනවනේ. සක්කාය දිට්ඨිය නැති වුණ දවසට මේ ප්‍රශ්න නිකන් මේ විහිළු. මොකොත් ඒවයි අර්ථයක් නැහැ. ඊට කලින් අහනවා 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 ගොඩාක් දේවල්. හරි. දැන් ඔය නැවත ඉපදීම ගැන ප්‍රශ්න කොහොම තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. කවුද ගිහින් උපදින්නේ? මේ කවුරුත් නැද්ද? අරවා මේවා. දැන් මේ කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ඉඳගෙන අහන හින්දායි ඔය ප්‍රශ්න තියෙන්නේ.
අද උදේ මන්ත්‍රීත් වෙයි අර දේශකාරණියනේ කතාව කිව්වා.
අන්න හරි. අන්න ඒක හොඳ කතාවක්. ඒ බුදුහාමුදුරුවෝ එක්කෙනෙක්ගෙන් අහනවා මේ කට්ටිය මේ වගේ ඉන්නකොට ඔන්න කවුරු හරි ගිහිල්ලා බණ අහන්න වාඩි වෙනවා. පේශකාර දියණිය කියන්නේ අර මොනවද රෙදි රෙදි වියන එහෙම කට්ටිය. ඔව් ඒක කෙනෙක් ආවහම මේ දැන් නිකන් ඔය කතා කරනවනේ. දැන් මෙහෙම ඉන්න එක්කෙනෙක්ගෙන් අහනවා කොහේ ඉඳන්ද ආවේ? එතකොට දෙන උත්තරේ තමයි දන්නේ. ඊළඟට අහනවා කොහෙද යන්නේ? මෙතනින් ඒකත් දන්නේ කියන. ඈ ඔන්නඔහොම ප්‍රශ්න ටිකක් අහනවා මේ.
දන්නේ නැහැ.
නෑ ඊළඟට අහනවා දන්නේ නැද්ද කියලා. එතකොට කියනවා දන්නවා කියලා. නෑ දන්නවද අහනකොට දන්නේ නැහැ කියලා. දැන් ඔය ටික දැන් කාගෙන් හරි ඔහොම උත්තර ටිකක් දුන්නොත් දැන් මං අහනකොට නෑ අනිත් ඕගොල්ලන්ට මොකක් හිතෙයිද? පිස්සු හරි දඩබ්බර නැත්තම් මේ මේ ගණන් ගන්න නැ මේ මෙයාට විහිළු කරනවයි අරව මේවා කියලා තරහ යනවනේ නේද?
විහිළු කරන්න බෑ බුදුහාමුදුරන්නේ.
ඉතින් එයා එහෙම කියනවා අහනකොට. මිනිස්සු ඉතින් කලබල වෙනවා. මේ මේ මෙයාට පිස්සු හරි නැත්තම් මේ බුදුහාමුදුරන්ට අපහාස කරනවා. අහනේවට කියන්නේ අරව මේවා කියලා. ඉතින් කට්ටිය කෑ ගහගෙන අරව මේවා කරන්න හදනකොට බුදුහාමුදුරෝ කියනවා නෑ නෑ එයා මේ හරියටම උත්තර දුන්නයි කියලා. එයා කියපු දේ හරියි කියලා. දැන් ඒක බුදුහාමුදුරන්ට තේරෙනවද? අනිත් අයට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ඒ ඒ ගැඹුරින් හිතන අයගේ වෙන ලෙවල් එකක් තියෙනවා. ලෝකෙට අයිති මට්ටමේ මේ මොනවද මේ කියන්නේ? මේ මෙතෙන්ට ආපු එක්කන කොහේ ඉඳන් ආවද කියලා දන්නේ නෑ. මේ බොරු කියනවා නැත්තම් මේවට පිස්සු කියලා නේ අපිට හිතෙන්නේ. එහෙම නෙමෙයි ඊට වඩා දැන් අර ටිකක් ගැඹුරින් හිතන අයට අර කියුවේ මේ ආවේ කොහෙන්ද දන්නේ නැහැ කියන්නේ මේ මනුස්ස ලෝකෙට ආවේ කොහේ ඉඳලාද? සසරේ කොහේ ඉඳලාද ආවේ කියලා අපි දන්නවද? ඊට කලින් ජීවිතේ කොහේ හිටියද? මින් දන්නේ නැහැ. දැන් මරුණෙන් පස්සේ කොහේ යනවද කියලා දන්නවද? යන්නේ කොහෙද? ඒක දන්නේ නැහැ. ඒකට ඒ උත්තරේ දෙයිවා නේද? දැන් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි අර දැන් අපිට දැනට පේන්නේ නැති මට්ටමක් ගැන මේ මට්ටමින් හිතනකොට ඒක තේරුම් ගන්න අමාරුයි. එහෙනම් තමයි මේක ප්‍රඥාව වඩන්න ඕන ධහම. බුදු ධහම කියන්නේ. නුවණින්ම දකින්න ඕන දෙයක්. ඒ නුවණ වඩන්න තමයි කියන්නේ මේ ආයතන හය හොඳට බලන්න. මොකද ඔය හැය දන්නේ නැති හින්දා අපි මුලා වෙලා ලෝකෙට අහු වෙලා තියෙනවා. ලෝකයක් හදාගෙන තියෙනවා.
ඉතින් ඒ හැයෙන් තමයි අපිට ඥානෙත් දෙන්නේ. අපි වැරදි මාර්ගෙත් යන්නේ ඒ හැය නිසා.
ඔව්. එහෙනම් මොකද කරන්න ඕන කියන එක කියනවා මේ ආයතන ගැන හොඳට නුවණින් බලන්න. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? එතකොට අපි ඇහෙන් කරන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. අපි එහෙම බලන්නේ නැතුව පේන දේ තියෙනවමයි ලෝකෙට අයිති දෙයක්මයි මේ පේන්නේ කියලා හිතන මට්ටම තමයි ලෝකෙට අයිති දැක්ම. ඒ දැක්මෙන් තමයි මේ සසරේ ඇවිල්ලා තියෙන්නේ. ඈ මේ මොහොතෙත් ඉන්නේ එහෙමයි. පේන දේ තියෙනවමයි. තියෙන හින්දා පේනවා. නේද? නෑ අපි ඔය පෙනීම මොකද්ද කියලා නුවණින් බලන්නේ නෑනේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනෝ නැහැ කියන එක මොකද්ද කියලා බලන්න, ඔය පේන රූපේ මොකද්ද කියලා බලන්න, ඕක පෙන්නන්නේ කවුද මේ විඥානේ, එයා මොනවද කරන්නේ කියලා බලන්න. මේ දැක්කා කියන එකේදී මොකද වුනේ කියලා හොඳට නුවණින් විමසන්න. ඒකෙදි තමයි දැන් මම එක්ස්ප්ලেইন කරලා තියෙනෝනේ ඇහෙන් ගන්න පුළුවන් මොනවද, වර්ණ රූප විතරයි. ඒක කිව්වනේ අර අර මොකද්ද ෆිල්ම් එකක තිරේ වගේ නේද, අපි ෆිල්ම් හෝල් එකකට ගිහින් බලා ඉන්නවා ස්ක්‍රීන් එක දිහා. හ්ම්, එතකොට ඒ වගේ නේද මේ ඇහි ස්ක්‍රීන් එක දිහා නේද අපි බලන්නේ ඇහෙන් දකින්නවා කියලා. එතකොට ඔන්න එළියේ මේ ටිකේ ෆොටෝ එකක් අරන් එල්ලුවා වගේ. දැන් ওই ෆොටෝ එක දිහා අපි හිත දකින්නේ ඒක. මේ ඇහැ හදලා දීපු ෆොටෝ එක. ඒකේ ගොඩක් ඒවා තියෙනවා එක එක පාටට. ඇඳලා චිත්‍රය. ඇහෙන් දෙන්නේ. එතකොට ඕක දිහා තමයි හිත බලන්නේ. ඒ කියන්නේ විඥාණය දකින්නේ මේ ඇහෙන් ගත්තු ස්නැප්ෂොට් එක දිහා. හරිද? හිතට අරමුණු වෙන්නේ ඒකනේ. ඒ දිහා බලලා දැන් එතන තියෙන්නේ වර්ණ සටහන් ගොඩක් විතරයි. අර කොලේක ඇඳපු පාට සායම් ගොඩක් වගේ. හරි? ওই ටික දිහා බලලා අන දැන් ඒ ඒ චිත්‍රය දිහා බලලා දැන් මෙහෙම බලනකොට හිතන්න ඕන චිත්‍රය දිහා බලා ඉන්නවා. දැන් ඒකේ ආ මේක කෝප්පයක් කියනවා. මේ ඇඳලා තියෙන සටහන දිහා බලලා කියනවා මේ ඇහැ තුල බලන්නේ දැන් ආ. ඒ කෝප්පයක් කියලා අඳුර ගන්නවා. එතකොට අපි මේ අඳුරගෙන තියෙන ඇහි සටහනේ චිත්‍රයේ තියෙන කෝප්පෙද එළියේ තියෙන කෝප්පෙද? චිත්‍රයේ තියෙන කෝප්පෙ තමයි හිත දකින්නේ. අපි විශ්වාස කරන්නේ මෙච්චර කල් පුරුදු වෙලා තියෙන එළියේ තියෙන කෝප්පෙ තමයි ඔය දකින්නේ කියලා. නේද? ඇත්තටම දකින්නේ හිත දකින්නේ මේ ඇහෙන් හදලා දීපු අර ඇඳලා දීපු චිත්‍රයේ දිහා දැන් බලන්නේ. ආර්ට් එක්සිබිෂන් එකකට ගියා වගේ හිතන්න බෑ. දැන් ඔව් ඇහැ වැහුවත් ඒ චිත්‍රය මතක් කරගන්න පුළුවන්. දැන් ඒ චිත්‍රයේ තියෙන එක එක වර්ණ අර මනුස්ස රූප වගේ ඇඳලා තියෙනවා. මේ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා. දැන් චිත්‍රය බලලා කියනවා. අර ඉන්නේ මම, මේ ඉන්නේ මෙයා, මගේ යාළුවා. මොමම කියලා නේද ෆොටෝ එකක්. දිහා බලාගෙන ඈ දැන් මේ ඇත්තට කරන්නේත් ඔය වැඩේමයි. අපි ඇහෙන් ඇහැ ඔන්න චිත්‍රයක් ඇඳලා දුන්නා. ඒක දිහා බලාගෙන දැන් අපි හිතනවා නෑ ඔය එළියේ තියෙන ඒවා තමයි අපිට පේන්නේ කියලා. ඒ වුණාට මෙතන දිහා බලාගෙන මේ කියන්නේ නේද? දැන් කෝප්පේ වගේ සටහන බලලා අපි එළියේ තියෙන එකක් ගැන හිතමු. ඇහේ තියෙන කෝප්පේ අරන් තේබොන්න පුළුවන්. ඒක බෑ. එතකොට දැන් හිත ඇහැ නිසා දැනගත්තේ ඇහෙන් හදලා දීපු එක නේද? ඇස් දෙක වහගෙනත් පුළුවන් ද කෝප්පේ අරගන්න? ඇහැ නැත්තම් පේයිද කෝප්පේ? කෝප්පේ තියෙන තැන දන්නේ නැත්තම් පුළුවන් ද ගන්න? ඇහෙන් නේද දැනගත්තේ? හරි, දැන් තියනවා කියලා දැනගත්තේ මේ චිත්‍රය දිහා බලලා නේද ඇහෙන් හදලා දීපු සටහන. ඈ එතකොට දැන් මේ කියන දේ කරලා බලන්න. නෑ ඇහෙන් හදපු දේ චිත්‍රයක් කියන එක පැහැදිලිනේ. දැන් ඒක දිහා තමයි අපි මේ ඇහෙන් බලනවා කියලා කරන්නේ. ඊට වඩා දෙයක් කරන්න බෑනේ නේද? ඔව්. ඉතින් හිත කරන්නේ ඇහෙන් හදලා දීපු දේ දිහා බලන එක නේද? එහෙම නොවුනනම් අපිට ඇස් දෙක වහගෙනම මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් නේද? එහෙම බෑනේ. ඇහැ උදව් කරගෙනමයි බලන්නේ. එතකොට ඒකෙන් පෙන්නන ටික දිහා තමයි මේ බලා ඉන්නේ. ඔයගොල්ලෝ මන් දන්නේ අර බලලා තියනවාද අර 3D films එහෙම බලලා තියනවාද
දැන්
කන්නාඩියක් දාලා බලන්න ඕන එක
හැබැයි දැන් පින්තූරු කියනවා 3D වලින් මොනවද අඳින්නේ
ආ ඒක බලා ඉඳලා
බලාගෙන ඉන්න ඕනේ ඉතින් සමහරට පේනවා සමහර දැන් පින්තූරය අර පින්තූරය පේනවා හැබැයි අපිට පේන්නේ නැහැ ඉතින් අරගල කියලා දැන් බලන්න ඕන අර අතන තියෙනවා එන්නේ එතකොට මෙහෙම බුදුහාමුදුරුවෝ පේනවා ඉන්නවා කියලා
ඔන්න ඔය වගේ වැඩක් තමයි මෙතනත් කරන්නේ. ඇහැ හදලා දෙන්නේ 3D පින්තූරයක්.
අතන තියෙන්නේ ප්‍රින්ට් කරපු.
මේ S දෙකක් තියෙන හින්දා අපිට මේ ස්ක්‍රීන් එකේ හදනවා 3D ඒ කියන්නේ 2D හැදුනට අපිට එකෙන් අපි 3D එකක් හිතා ගන්නවා. ඒ කියන්නේ තේරෙනවද මේ 2D 3D කියන්නේ අර ද්විමාන ත්‍රිමාන කියන්නේ. නේද? චිත්‍රයක් ඇඳලා තිබුණාට අපිට පේනවා නිකන් ගැඹුරකුත් තියෙනවා වගේ ඈ ඩිස්ටන්ස් එකක් එක්ක ඇතුළේ ඒ ගතියෙන් පේනවා හරි දැන් ඇත්තටම මේ දැන් මේ චිත්‍රයක් කියලා කිව්වට අපිට 3D මේ දුරක් එක්ක පේන්නේ
අපිට පේනවා
ඔව් දැන් මෙතනින් හදලා දෙන්නේ අර කිව්වා වගේ මේකක් ඕක හොයාගෙන තමයි මේ 3D එක අඳින්නේ මේ ටෙක්නික් එක
ඔව්
හරි ඇහැ අපිව රවට්ටන හැටි බලලා ඒ වගේ චිත්‍රත් අඳින්න පුළුවන් දැන්. 3D විදිහට පේන්න අඳිනවා මේ 2D එකේ.
හැබැයි බලන්න ඕනේ ඒ හිතේ. නැත්තම්
නැතුව පේන්නත්
නෑ.
සමහර චිත්‍ර අඳින්න පුළුවන් 3D වගේ පේන්න. දැන් අඳිනවා එහෙම. ඇත්තටම මගේ පේන්නේ සමහර ෆොටෝ එකක් බැලුවම ඇත්ත කෙනෙක් කියලා. මම මේ ළඟදී අර පන්සලකට ගියා හාමුදුරු කෙනෙක්ගේ ලොකු ෆොටෝ එකක්. කරුවලේ ටිකක් ඈත ඉඳන් බැලුවහම මං හිතුවේ ඇත්තටම හාමුදුරු වාඩිලා ඉන්නවා කියලා. ඒ මං ෆස්ට් ටයිම් මෙතෙන්ට ගියේ කවුරුත් හිටියේ නැහැ ටිකක් කඩුවල ගියා කිව්වේ. මං කතා කරන්නත් ගිහින් ළඟට බැලුවහම තමයි මේ ෆොටෝ එක. හරි ලයිව්ලි ඇඳලා තියෙනවා ඒක. ඉතින් ඔන්න ඕකෙන් තේරුම් ගන්න මේ S දෙකෙන් හදලා දෙන රූපේ අපිව රවට්ටනවා එළියේ තියෙන 3D දෙයක් දකින්නවා කියලා.
ඒ මායාව.
මායාව. දැන් මේ චිත්‍රේ දිහා බලලයි අපි මේ දකින්නේ ලෝකේ කියලා හිතාගෙන තියෙන්නේ. ඕක හිතාගත්තා කියලා අපි දන්නේ නැහැ මේ සසරේ ආපු පුරුද්දට. ලෝකෙට අයිති දැක්මට ඕක අහුවෙන්නේ නැහැ. මොකද ඒකෙදී අපි දෘෂ්ටිගත වෙලා තන්නේම එළියේ තියෙන දෙයම අත්දකින්නවා කියලා. මේ එළියේ තියෙන කෝප්පෙමයි මේ අත්දකින්නේ කියලා තමයි හිතෙන්නේ. ඒ හින්දා තමයි ඔක නුවණින් බලන්න කියන්නේ සිහිය යොමු කරලා නුවණින් ඒ දිහා බලන්න කියන්නේ. ඈ? ඒක එක සැරේට පේන්නේ මොන බොරුවක්ද මේ කියලා. මේ තියෙන එක නැද්ද එතකොට? ඒක තියනවද නැද්ද කියන කතාව නෙමෙයි මේ. අපි ඇහැ නිසානම් දැනගෙන තියෙන්නේ ඇහෙන් හදලා ඇඳලා දීපු චිත්‍රෙමයි අපි දැකලා තියෙන්නේ. ඇහැ උදව් කරගෙන එළියේ තියෙන එකක් දකින්න බෑ. හරි. දැන් මං කිව්වේ අර 3D ෆිල්ම් එක බලන්න ඒ කණ්ණාඩියක් දානවනේ. ඒක ඒකෙන් බලනකොට විතරයි ඒ විදිහට පේන්නේ. නිකන් බැලුවහම එහෙම පේන්නේ නෑ. අපහැදිලි. එතකොට බලන්න මේ කණ්ණාඩියෙන් බලන හින්දා නේද එහෙම පේන්නේ. දැන් එහෙම බලද්දි අපිට පේනවා අන්න කෝප්පයක් තියෙනවා. දැන් හිතුවොත් මේ කෝප්පයක් තියෙන හින්දායි මේ පේන්නේ කියලා හරිද? දැන් පේනවද මෙතන ඒක වෙන්නේ කියලා? අනේ ඒ විදිහට තේරුම් ගන්න. මේ ඇහෙන් 3D සටහනක් හදලා දෙනවා මේ උපකරණයෙන් බලනකොට අපිට ඒ වගේ පේනවා කියලා. මේ S දෙකෙන් බලනකොට තමයි එහෙම පේන්නේ. එතකොට බලන නිසා එහෙම පේනවා මිසක් තියෙන නිසා පේනවා නෙවෙයි ඔය. නැත්නම් වෙන ඇහැකින් බැලුවත් ඒ විදිහට පේන්න ඕන. දැන් මේ මනුස්ස ඇහැක් නැතුව වෙනින් ඇහැකින් බැලුවොත් ඔහොම පේන්නේ නැහැ. එකෙන් තේරුම් ගන්න ඕයි දැන් අපි මෙහෙම්මම තියෙන දෙයම දකිනවා කියලා හිතලා 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 ඒක ඇත්තක් වෙලා තියෙන්නේ දැන්. මොකද අපිට අර ෆික්ස් කරලා තියෙනවා 3D දකින්න කන්නාඩි උපදිනකොට. මනුස්සයා හැක්ලබුණා කියන්නේ ඕකට. එතකොට මේ මනුස්සයා කියන ඔය 3D කන්නාඩිය අපිට ලැබුණා උපදිනකොට, ඒක ලැබුණේ පෙර කර්මයක් හින්දා. හැමෝටම මේ 3D ෆිල්ම් එක බලන්න බෑනේ නේද? එතන ගිහින් ටිකට් අරන් සල්ලි දීලා ගන්න ආයත විතරයි ඒක බලන්න පුළුවන්. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලබන ආයත විතරයි මේ අපි දකින ලෝකේ දකින්න පුළුවන්. ඒවයිත් ඉතින් අර කන්නාඩියේ අඩුපාඩු තිබුණොත් එහෙම ටිකක් වෙනස් වෙලා පේන්නේ. කලර් බ්ලයින්ඩ් වෙලා එහෙම ඉපදුනොත් නේද? එතකොට වර්ණ දකින්න බෑ.
ඔව් අර ඩිස්ලෙක්සික් කියන ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලන්ට පේන්නේ එක අපුරක්.
දැන් ඕකෙන් ඕකෙන් පුළුවන් නේද හිතන්න? දැන් අපි මෙච්චර කල් ඇත්ත ඇත්ත මේ දකින දේ ඇත්ත කියලා හිතුවට දැන් නිකන් හිතන්න මේ මනුස්සය ඇහැකින් මේ මට්ටමේ ඇහැකින් බලන නිසයි මෙහෙම පෙනිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඔබ පෙන්නනවා මේ මේ චිත්‍ර ගොඩක් ලෝකය කියන්නේ කියලා. යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක් කියලා දේශනා කරලා තියෙනවා. මොකද මේ මේ නිකන් කියපු මේකක් නෙමෙයි බුද්ධ දේශනාවක්. සූත්‍රේ නම නම් මට දැන් මතක නෑ, මං කියන්නම් ඒක බලලා. මතකද? යානි චිත්‍රානි නේතේ මේ යන චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම අනුහම දේශනාවක් වෙනවා. මේ මිනිස්යාගේ කාමය කියන්නේ මේ හිතේ ඇති වෙන සංකල්පම. මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. ඒ චිත්‍ර දිහා බලලා ඇති කරගන්න සංකල්ප වලින්මයි ලෝකයට ඇලෙන්නේ. ලෝකේ තියෙන දේවල් කියලා අල්ලගෙන ඇලෙන. එහෙම කියන.
දැන් ලෙඩක් හැදුනහම කසනවා කියලා. ඒක ඒ කසන එක ඇත්තයි, ඒක අවදිලායි. හැබැයි ඒක හිතුවත් මේක මට වෙලා තියෙන්නේ මම පෙර කරපු වැරද්දක් නිසා කියලා.
හරි, එහෙම තේරෙනවා කියමු. දැන් ඒ ඒක වෙනස් උනේ ෆිසිකලිද වෙනස් උනේ හිතෙන්?
හිතෙන් හිතුවා.
ආ, හිතෙන් හිතෙන් වෙනස් වුණා නා. මේ කසන එක අපි හිතන වෙලාව අනුව වෙනස් වුණා නා. එතකොට ඒක ඇත්තටම ෆිසිකල් දෙයක්. නැතනත් නුවණින් හිතනවා.
එතකොට නුවණින්
දැන් අපි වෙන දෙයක බර කල්පනාවක ඉන්නවා. ඈ, එතකොට මේ කසන එක දැනෙනවද? නැහැ. ඒ ෆිසිකලි තියෙනවා නම් දැනෙන්න ඕනේ. ඒකෙනුත් පේනවා මේ ලෝකේ හිතයි. හිතෙන් තමයි හදන්නේ කියන්නේ. ඔබ තමයි නුවණින් දකින්න ඕනේ. අපි එහෙම නුවණින් බැලුවොත් විතරයි ඕක වැටහෙන්නේ. නැත්තම් නෑ නෑ, ඇත්තටම තියෙනවා මේ මටමයි මගේ ශරීරෙටමයි වෙලා තින්නේ ඔහොමනේ හිතන්.
හැබැයි
ඒවා වෙනවා. ඒ හිතේ තියෙන හැටි තමයි අපි දෙයක් පිළිගෙන ඒක එහෙමමයි කියලා හිතුවට පස්සේ ඒක එහෙමම තමයි අපිට පේන්නේ. දැන් ඔන්න කවුරු හරි එනකොට කියන අර අර එන එක්කෙනා නම් එච්චර හොඳ එක්කෙනෙක් නෙමෙයි, හොරෙක්. දැන් එයා ඇවිල්ලා වාඩි වෙනකොට හැමෝම ඉතින් මේ අපේ ඉව පරිස්සම් වෙලාද අරෝ මේවා
ඔක්කොම. එතකොට ඒකට රියැක්ට් වෙනවා.
ඔව්. දැන් අර දාගත්තු එකට තමයි එයා උපේන්නේ නේද? දැන් කවුරු හරි කියනවා අර අර එන එක්කෙනා හින්දා එයා පරිස්සම් වෙන්න හොරකම් කරලා නෑ. එයා ළඟට එනකොට හැමෝම නිකන් මේ අමුතු විදිහට. දැන් ඕක හිතේට දැම්මේ නැත්තම් එහෙම වෙයිද? දැන් පේනවද ලෝකේ අපි හිතෙන් වෙනස් කරන හැටි? එතකොට ඔවයින් තේරුම් ගන්න මේ ලෝකේ හදන්නේ හිතෙන්. ඒ අපිට තේරෙන්නේ අපේ පුරුදු බලවත් හින්දා. නෑ නෑ අපි එයාව දැකලා නෙමෙයි හිතන්නේ කියලා තමයි අපට හිතෙන්නේ. එයාව දැකලා නෙමෙයි අර ඔළුවට දාගත්තු එක අනුව එයාව පේන්නේ. හරි. ඉතින් අපි ඔළුවට දාගත්තු එක හින්දා තමයි මේ මේ සසරේ යන්නේ. ඒ පුරුදු බලවත්. ඒ ටික අයින් කරන්න බෑ අපට අමාරුයි. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ මනුස්ස ජීවිතේ ඉන්න කාලෙදී අපි ඔළුවට දාගත්තු ඒවා තියෙනවා. මේ මගේ අය, මගේ දරුවෝ, මගේ පවුලේ අය, මගේ යාළුවෝ ඔහොම මේ මේ කාලෙදී කන්ඩිෂන් කරගෙන තියෙනවා මේක. ඈ? ඒවට අනුව අපි බලනකොට අපිට ඒ විදිහට පේනවා. ඒක ඒකේ හැටි. අපිට හිතෙන්නේ නෑ නෑ තියෙන හින්දායි මෙහෙම වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අපි මේ හිත මෙහෙම කන්ඩිෂන් කරගත්තු හින්දායි අපට එහෙම වෙන්නේ. ඔහොම දෙයක් තියෙනවා මේක. ඔක දැන් එක විශ්වාස කරන්න අමාරු වුණාට ඒක එහෙම.
හද පොඩි කාලේ ඉඳලාම ළමයි දැන් පොඩි අලුත් පන්දරු ගත්තොත් වටපිට ඉන්න නෙමෙයි දේ ළමයට ඒ
ළමයාගේ
කන්ඩිෂන් කරලා කිව්වොත් එන්න ලව් ගන්නලා.
එහෙම දෙයක්ත් තියෙනවා. එයාට තනියෙන් හිතන්න ඉඩ දෙන්නේ නැහැ. වටේ ඉන්න අය තමයි එයාව හිතන්න පොළඹවන්නේ.
ඒගොල්ලෝ හිතන විදිහට අරයව
දැන් හිතන්නකෝ මේ ඇඳුම ඕගොල්ලෝ ඇඳන් ඉන්න ඇඳුම ලස්සනයි කියලා අපේ හිත කන්ඩිෂන් කරලා තියෙනවා. ඒ හින්දා අපි මේක අඳින්නේ. හරියට වෙන රටක හිටියනම් වෙන එකක් අඳින්නේ. ආ එතකොට ඒගොල්ලෝ කන්ඩිෂන් කරපු විදිහයි. අපි හිතන්නේ නෑ අපට ඕන එකයි අඳින්නේ කියලා. එහෙම නෙවෙයි. අපි මේ අනිත් අයට ඕන ඒවා අපි අඳින්නේ. ඒ කියන්නේ කොහොම වුණා? දැන් ඔක අඳින්න හිතන්නේ අනිත් අය හින්දා. ඒක තේරෙන්නේ නැහැ. ඒ අපි එක එක හේතු දාගන්නවා. ඒ වුණාට අපි ලෝකෙ පිළි අරන් ලෝකෙ බාර අරන් එහෙම. ඒක ඕක මේ මේ දැන් ඕකයි කියුවේ මේ ලෝකෙට අයිති දැක්මේදී ලෝකෝත්තර පැත්ත පේන්නේ ඇත්ත ඇති හැටි පේන්නේ. අපි හිත සකස් කරගත්තු මට්ටමින් තමයි අපි බලන්නේ.
ඒ කියන්නේ දැන් අපි හිතන විදිහට ලස්සන හොඳ ලෝකයක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම.
හොඳ ලෝකයක් කිව්වත් නරක ලෝකයක් කිව්වත් ලෝකේ ලෝකේ හැදලා තියෙන්නේ හැට රැවටුමයි. ඒක මේ කියන්නේ. ඇහැ මේ අර 3D කණ්ණාඩියක් කියලා දන්නේ නැති හින්දා අපි යෝකෙන් බලවලා ලෝකයක් හදාගෙන ඈ ඒ ලෝකේ හොඳද නරකද කියලා අර වතුරේ ඉන්න බල්ලා හොඳද නරකද කියලා අහනවා. කල්ලා අපෙන් අහගොත් දැන් කොහොමද උත්තර දෙන්නේ? තේරෙනවද දැන් අපි ලෝකේ ගැන අහන ප්‍රශ්න ඔයෝගේ දේවල් කියලා? ඇහැට රැවටිලා මොනවා හරි දෙයක් හදාගෙන ඒක ගැන අහනවා මේක හොඳද මේක නරකද. එහෙම අහන්නෙම ලෝකෙ පිළි අරන් ලෝකෙට අයිති ලෝකෙ බාර අරගෙන ලෝකෙ දේවල් තියෙනවමයි කියලා
දැනෙන ලෝකෙක් බාර අරගෙන වෙන කක්කදදී
තියෙනවා කියලා දන්නේ කොහොමද කියලා හොයන්න ආවේ. තියෙනවා කියලා
නිසා තමයි මොකක් හරි විදිහකට අපිට දෙන්නේ.
ඇයි ඒ බව දැනගත්තේ කොහොමද? මොකක් හින්දාද එහෙම කිව්වේ? කියලා දැන් හොයන්න ඕනේ. මගේ හිත ඒක දැනගත්තේ කොහොමද? තියෙන නිසා කියලා දැනගත්තේ කොහොමද? කවුරු හරි කියන්න එපා. කවුද කියලා තියෙන්නේ? එහෙම නෝ කිව්වත් කියන්න 6 දෙනෙක් ඉන්නවා ආයතන. රගොල්ල කියන්නේ ඔවට දෙන නම් ටික විතරයි අනිත් අය කියන්නේ. මේ වගේ දෙයක් තියෙනවා කියන එක කියන්නේ ආයතන 6. දේ මොකද්ද කියලා අඳුරගන්නේ ඔය ගන්න නොලෙජ් එක එක්ක වටපිටාවෙන්. ඒක නැති වුණත් අපි ලෝකයක් හදන. එහෙන් දැකලා අපි මොනවදෝ දෙයක් තියෙනවා කියලා හිතන එක කරනවා. මේ අත්දකින්නේ ඇහැ නිසා අත්දකින්නේ එළියේ තියෙන දේ කියලා අපි හිතන පුරුද්දක් තියෙනවා. හරි. නැන්න නිකන් හිතන දැන් ඔන්න 3D කණ්ණාඩියෙන් බලලා අපිට කෝප්පයක් පේනවා. දැන් අපි හිතනවා ඒ කෝප්පේ තියෙන හින්දායි අපට පේන්නේ කියලා. දැන් කණ්ණාඩිය අයින් කරලා බලමු. කෝප්පයක් නැහැ. කෝප්පයක් තිබුණා හින්දාද බෙඩු? නෑ මේකෙන් බලන හින්දා කෝප්පයක් වගේ පේනවා. ඔන්න ඕක කියන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඇහෙන් අරන් දෙනවා රූප සංඥාව කියලා එක. ඒ සංඥාව උපමා කරනවා මිරිඟුවකට. මිරිඟු ස්වභාවය. මිරිඟුව කියන්නේ මොකද්ද? වතුර වගේ පේනවා. වතුර තියනවද?
නෑ.
කෝප්පයක් වගේ පේනවා මේකෙන් බලනකොට. කෝප්පයක් තියනවා කිව්වොත් මිරිඟුව මිරිඟුව බව අපි දන්නේ නෑ. සංඥාව මිරිඟුව බව දන්නේ නැති වුණහම අපි හිතනවා අර කෝප්පයක් තියෙන හින්දා තමයි පේන්නේ. මිරිඟුව කිව්වහම ඒක තියෙන හින්දා පේනවද නැත්නම් තියනවා වගේ පෙන්눔 කරනවා. එහෙම දෙයක් එතෙන්ට ගියොත් හම්බ වෙන්නේ නැහැ. ඒකනේ මිරිඟුව කියනවා. උපමාව දෙන්නේ මිරිඟුව. ඇහෙන් රූප සංඥාවක් අරන් දෙනවා නම් ඒ සංඥාව මිරිඟුව. කණෙන් අරන් දෙනවා ශබ්ද සංඥා. ඔය සංඥා මිරිඟුවක්. එතකොට මේ ආයතන හයට කරන්න පුළුවන් මිරිඟු හයක් පෙන්වන එක. හය ආකාරයක සංඥා අරන් දෙන එක. සංඥාව උපමා කරනවා මිරිඟුවකට. මිරාජ්. එතකොට අපි ඔය ආයතන හය පාවිච්චි කරනවා කියන්නේ මේ මිරිඟු හයක් දිහා බලනවා. අපේ පුරුද්ද තමයි මිරිඟුව දකින්න කියලා අපි හිතන්නේ ඇත්තට තියෙන එකමයි පේන්නේ කියලා හිතනවා. ඕක තේරුම් කරන්නමයි අර වතුරට ඉබෙන බල්ලා ව දුන්නේ. එතකොට අපිට ටිකක් ඒ උපමාවෙන් මේක තේරුම් ගන්න ලේසියි. ඔව්. උපන්දා ඉඳන්ම ඕක කරපු හින්දා දැන් අපි හැමදාම මිරිඟුව පේනවා රතන වතුර තියෙනවා කියලා හිතනකොට මේ රැවටිලා කියන එක පේන්නේ. දැන් අපි ඇහෙන් දකින එකට අපි හිතන්න පුරුදු වෙලා තියෙන එක තියෙනවා තියෙන හින්දම පේනවා තියෙන හින්දම පේනවා. එහෙමනේ.
මොකක් හරි තියෙනවනේ. හැබැයි දැන් අපි කෑම කනකොට ඒ කෑම හැදෙන්නම අපේ කට්ට යනවා
මොකක් නැද්ද?
මොනවා හරි තියෙනවා මේ අර දැන් අන ඇහැ හිතන්න දැන් 3D කණ්ණාඩිය කියලා. එතකොට 3D කණ්ණාඩියෙන් මේ විදිහට පෙන්වන්න අවශ්‍ය ස්වභාවයක්
තියෙනවා.
ඔව් ඒක චිත්‍රයක්. වර්ණ සටහනක් විතර. හදපු ෆිල්ම් එකක් කියලා හිතන්න. ඔව්
දැන් ඒ හැක් ගත්තොත් අල්ලනකොට ඒක වෙනවා.
අල්ලන එක තව කණ්ණාඩියක් ඒක. තව ආයතනයක් ඒක. ඒතර ඒකට මේවා වෙන්න තව මොනවද ටිකක් එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි කෝප්පේ නෙමෙයි තියෙන්නේ. අපි හිතන දේ නෙමෙයි තියෙන්නේ. මේ පේන ස්වභාවය නෙමෙයි තියෙන්නේ. ඒ විදිහට පෙන්눔 කරන්න මොනවා හරි ස්වභාවයක් ඇති. ඒක අපි හිතන දේ නෙවෙයි කියලා මේ
කියන්නේ.
ඒ බලන්නේ එතන දේ තියනවා කියලා හිතලා නෑ. කෝප්පයක් තියනවා. ওই කෝප්පයක් වගේ පෙනුනට ඕක හැදිලා තියෙන්නේ ධාතුව. එතකොට ඉස්සෙල්ලා කෝප්පේ තියනවා කියලා හිතලා නේද ධාතු වලට යන්නේ. දැන් කණ්ණාඩියෙන් බැලුවහම නම් එහෙම පේන්නේ. ආ ඒ පේන දේ අරක ධාතු වලින් හැදිලා කිව්වොත් හරියද? නෑ. ආ ඉතින් ඇස් දෙක හිතන්න මේ වගේ කණ්ණාඩියක් කියලා. හරි. මේ ඇස් දෙක අපට හම්බ වෙලා තියෙන්නේ පරණ කර්මයකින්. කුසල හරි අකුසල හරි පිනක් හරි පවක් හරි ඒ කර්මයකින් තමයි ඇස් දෙක හම්බ වෙලා තින්නේ. දැන් බුදුහාමුදුරු පෙන්නනවා චක්කුම් බික්කවේ පුරාණ කම්ම පුරාණ කර්මයක් මයි මේ මේ මට්ටමේ දකින්න පුළුවන් ඇහැ. මේ කන කියන්නේ පරණ කර්මයක්. හරි. එතකොට අපි මේ කර්මය නිකන් සල්ලි කියලා හිතන්. ඒ සල්ලි ටික දීලා ගත්තු කණ්ණාඩිය. ඒක 3D කණ්ණාඩිය. හරි. ඕකෙන් අපි බලමු. බලලා මොනව හරි පේනවනේ. දැන් පොඩි ළමෙක් ඕක කරනවා කියලා හිතන්න අන්න කණ්ණාඩිය දාලා බලලා අන්න අතන මොකද්ද තියෙනවා කියලා දැන් එයා ප්‍රශ්න අහනවා ඒක ගැන. අපේ. දැන් අපි මොනවද දෙන උත්තර? ඒක හැදිලා තියෙන්නේ මොනවයින්ද? සතර මහා ධාතුවෙන් නේද කියලා එයාට අහන්න පුළුවන්. ඒකේ රස්නයක් තියෙනව නේද? තේජෝ ගතිය වැඩි නේද? දැන් ගින්දරක් වගේ එයාට පේනවනම් අතන හරියට මේ පිච්චෙනවා ඇති නේද? දැන් ඒක මනසින් හදන දෙයක් නේද එයා? එළියේ තියෙන ස්වභාවය නෙවෙයි නේද? දැන් මේ පේන දේ කණ්ණාඩියකින් බලලා අපි කරි දෙයක් එළියේ පේනවනම් එතන මෙච්චර රස්නේ කිව්වොත් අපි කියන දේ හරිද? කණ්ණාඩියකින් බලලා මෙතන චිත්‍රයක් ඇඳලා තියෙනවා. 3D ෆිල්ම් එකක් බලනවා කියලාම හිතන්නකො. මේක බලනකොට ලොකු ගින්නක් ඇවිලෙනවා පේනවා. දැන් අපිට හිතෙනවා අපි කියලා හිතන්නේ તો පොඩි ළමෙක් කියලා හිතන. ඒක බලපල අන්න අම්මේ අතන මේ ගිනි ගන්නව අන්න පිච්චෙනවා. ඈ එයාට ඒ වගේ තේනවා.
ඇත්තටම පිච්චෙන්නේ නැහැ.
ඇත්තටම පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන
ගින්දර තියෙනවා නේද? අපිට පේනවා නම් මේ ගින්දර ඇත්තට.
ඈ ඉතින් දැන් ඇත්තටම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ඇත්ත දෙයක් නෙමෙයි, මේ මිරිඟුවක් නේ. අපි පින්තූරයක් බලන්නේ. ඇහැ නිසා හදලා දීපු පින්තූරයක් මේ බලන්නේ. අපි විශ්වාස කරනවා නෑ නෑ එළියේ තියෙන දේ දකින්නේ කියලා. ඒ විශ්වාසයක් මිසක්, ඒ විශ්වාස කියන්නේ දෘෂ්ටියක්. හිතෙන් හදාගත්තු මායාවක්. මේ එළියේ තියෙන දේමයි දකින්නේ කියලා. එළියේ තියෙන දේ දකින්න බෑ. අපිට ඇහෙන් හදලා දෙන දේමයි දකින්න පුළුවන්. හරිද? එතකොට මේ කරන්නේ ෆිල්ම් එකක් බලනවා වගේ වැඩක්. මේ ඇස් දෙකක් දාගෙන ලෝකේ ජීවත් වෙනවා කියලා කරන්නේ.
හැබැයි මොකක් හරි තියෙනවා, මොකක් හරි වෙනවා. ඒ අර මනස කොහොමද
කියන්නේ? ඇහැට
ඒක මායාවක්
නේ. ඔ මොනවද මේ කණ්ණාඩියෙන් අපිට පේනකොට? දැන් හැමෝම ඔය කණ්ණාඩි දාගත්තොත් කෝප්පයක් පේනකොට අන්න අතන කෝප්පයක් තියෙනවා කියලා ඔක්කොම පිළිගන්නවා. හැමෝම ඒ කණ්ණාඩිය හඳාගෙන ඉන්නවා. එක්කෙනෙක් හරි කණ්ණාඩිය ගැලෙව්වොත් එයාට මේගොල්ලෝ ඔක්කොම මේ මොනවද කියන්නේ කියලා හිතනවා. අර එළියේ තියෙනවා කියලා මේ
අපි සමත් වෙන්නෝනේ අර කණ්ණාඩිය ගලවන්න.
ඔව්. ඒක තමයි කියන්නේ. ආයතන 6 අයින් කරන මේ සලායතන වලින් හදපු ලෝකෙක ජප ජීවත්
වෙනවා. අනිත් එක ඒවා සමානකොට ඒ ආයතන 6ම වැඩ කරනවා. එක බැරේ මායාව කරන්න. නැත්නම් සමානකොට දෙක කිහුණක් මායාවක් අපිට පෙන්නන්න
ඕන. දැන් අපිට 6ක් දීලා තියෙන්නේ. අපි මේ කණ්ණාඩියෙන් පැහැදිලි නැත්නම් අනිත් කණ්ණාඩියෙන් බලනවා. තව ටිකක් ඒක ක්ලියර් කරගන්න. හැබැයි ඒ වගේ ඔක්කොගෙම අපිට එකක් දිහා බලන්න පුළුවන්. දැන් 3D එකෙන් අන්න බලලා අපි කෝප්පයක් තියනවා කියලා නිකන් හරියට පේන්නේ නැහැ. කෝප්පයක් වගේ පේනවා. දැන් අපි හිතනවානේ කෝප්පයක්. අපි ඊට වඩා හොඳට පේන කණ්ණාඩියකින් ආයේ බලලා ඒකෙනුත් පෙන්නනවා එතන ඊට වඩා වෙනස් ඒකේ තියෙන ගති ටික. අපි හිතමු රස්නේ සීතල පෙන්නනවා කියලා තව කණ්ණාඩියක. එතකොට අර කෝප්පේ මෙහෙම රස්නයක් තියෙනවා කියලා අනිත් පැත්තෙන් දාගන්න. ඒකත් තව කණ්ණාඩියකින් බලලයි මේ කරන්නේ. හරි. ඒක තමයි මේ පේන දේ අල්ලනවා කියලා කරන්නේ. අල්ලනවා කියන්නේ තෙතෙන්ට ගිහින් අල්ලනවා නෙමෙයි. තව කාය ආයතන කියන කණ්ණාඩිය දාගෙන බලනවා. ඔය ආයතන ටික ඒ විදිහට දකින්න ඕන. අපි නිකන් හිතන්නේ එළියේ තියෙන දේ ගිහින් අල්ලනවා කියලා. ඒක නිකන් ඇහෙන් එළියේ තියෙන දේ දකිනවා කියලා හිතුවා වගේම තමයි. එළියේ තියෙන දේ නෙමෙයි මේ දැකලා තියෙන්නේ. මේ උපකරණෙන් හදලා දීපු ප්‍රසාද රූපයේ කියන ප්‍රතිබිම්බය දිහා තමයි මේ බලන්නේ. හිත. හරිද? ඒ දිහා බලලා එළිය ගැන හිතාගෙන ඉන්නේ. අර පොඩි ළමෙක් 3D ෆිල්ම් එකක් බලනවා වගේ කියලා හිතන්නේ. එයා එළියේ මොනවද තියෙනවා කියලා කිව්වත් අර කණ්ණාඩියෙන් පේන නිසා කියන දේවල් මිස. ඔකම හිතන්නකෝ ළමෙක් රතු පාට හරි නිල් පාට හරි පාට කණ්ණාඩියක් දාගෙන අරවා මේවා කියන අරක නිල් පාටයි මේක නිල් පාටයි මේක නිල් පාටයි. එතකොට අපි පිළිගන්නවද ඒ කියන දේවල්? ඉතින් අපිත් කරන්නේ අන්නේ පොඩි ළමයා කරන දේ. මේ මට්ටමේ පේන ඇස් දෙකක් දාගෙන ඕකෙන් බල බල එළිය කියනවා අර අර පාටයි මේ පාටයි මේ පාටයි කියලා ඇහැට කියන්න පුළුවන් වර්ණ ගැන. ඒ වගේ තව කණ්ණාඩි දෙකක් දානවා කන් දෙක කියලා ඒකේ ශබ්ද ගැන කියනවා එළියේ තියෙන. ඒවත් අර පාට කණ්ණාඩි වගේ ඒවා. හරි. එතකොට ඔන්න ඔක හොඳට හිතන්න ඕන. දැන් ඒකෙන් පේන දේ දිහා හිත දැකලා තමයි එළිය ගැන විස්තරය කියන්නේ. එළියේ තියෙන දේ දැකලා නෙමෙයි ඔය එළියේ තියෙන දේ ගැන අපිට කියන්නේ හිත. මේ කණ්ණාඩියෙන් හදලා දෙන ප්‍රතිබිම්බයේ දිහා තමයි හිත බලන්නේ විඥාණය දකින්න. ඒකනේ ආයතනයක් නැතුව විඥාණයට උපදින්න බෑනේ. එක්කෝ ඇහැ උදව් කරගෙන චක්කු විඥාණය නැත්නම් කන උදව් කරගෙන සෝත විඥාණය. එහෙම වෙන්න ඕනේ නැහැනේ විඥාණයට එළියේ තියෙන දේ කෙලින්ම දැනගන්න පුළුවන්. ඔය විඥාන හැයට නම් හයක් දීලා දෙන්නේත් ඒකයි. ඇහැ නිසා හින්දා චක්කු විඥාන කියනවා. කන නිසා කන උපකාරී කරගෙන හින්දා සෝත විඥාන කියනවා. ඔය දැනගෙන තියෙන්නේ මේ හය දෙනා කියන දේවල්. හය දෙනා ලකස් කරලා දෙන දේවල් තමයි ඔය විඥාණය දැනගන්නේ. ඒ හය නැතුව විඥාණය කියලා තනි විඥානයක් නැහැ. තනි විඥානයක් තිබුණා නම් ඇත්ත ඇති හැටි දැක්කා වෙනවා. ඇත්ත ඇති හැටි දකිනකොට එහෙම එකකුත් තියෙනවා. ඒකට කියනවා අරගොල්ලෝ රවට්ටන්නේ නැති විඥානය. ආයතන හයෙන් රවට්ටන්නේ නැති විඥානයකුත් තියෙනවා. ඒකට කියනවා අනිදස්සන විඥානය කියලා. දස්සන කියන්නේ පෙන්නන නේද? අනිදස්සන කියන්නේ අරගොල්ලෝ පෙන්නන ඒවා පෙන්නන්නේ නැහැ ඒ හිතට. හරි. එතකොට අර අරවෙන් හදලා දීපු ලෝකේ මිදෙනවා.
ඒකෙන් නිවන් දකින්න
පුළුවන්. ඒ නිවන් දැකපු විඥානය. රහතන් වහන්සේගේ විඥානෙට රහතන් වහන්සේගේ විඥානෙට කියනවා අනිදස්සන විඥානය කියලා. ඒක
තමයි අපි හොයන්නේ.
ඒක හදාගන්න පුළුවන් මේ හය දෙනා කරන මුලාව දැක්ක මේ පෙන්නන්න ඕන මෙයා අපි රවට්ටනවා මෙයා අපි රවට්ටනවා මෙයා අපි රවට්ටනවා කියලා සරි සරේ හිතට
පෙන්නන්න. අපි මුලා වෙලා කියලා එහෙම අපි හිතනවා අර
කල්පනා කර කර නිකම්ම මුලා වෙලා මන්තරේ වගේ කියනවා නෙමෙයි. ඔව් ඒක තේරුම් ගන්න. මේ හින්දා මෙයා මුලා වෙලා මේ හින්දා මුලා වෙලා ඕක තමයි භාවනා. විදර්ශනය කියන්නේ ඕක. ප්‍රඥාව වැඩෙන භාවනාව ඕක. දැන් අපි මුලාවෙනේ ඉන්නේ ආයතන ටිකේ. නුවණ වැඩෙන ප්‍රඥාව වැඩෙන ඇත්ත ඇති හැටි දැකීම එන්නේ විදර්ශනාව කරනවා. ඕක තමයි ලෝකෙන් එතර වෙනවා කියන්නේ. දැන් ලෝකේ හදලා තියෙන්නේ ආයතන හයෙන්. ආයතන සලායතන ලෝකයක් නේ තියෙන්නේ.
බුදු
ඒක ඉතින් දැනගත්තත් නැත්තත් ඒක කරනවා අපේ පුරුදු බලවත්. ඒකට අමුතුවෙන් එෆර්ට් එකක් ගන්න ඕනේ
නැහැ.
ඒ සංසාරේ ආපු පුරුද්දනේ. ඒක අපි එෆර්ට් එකක් ගත්තත් නැත්තත් ඒක කරනවා. එෆර්ට් එක ගන්න ඕන දැන් ඇත්ත ඇති හැටි වෙන්න.
හැබැයි දැන් ඉතින් අපි ඉපදිලා ඉන්න හින්දා අපි අරක කර මේවලන් එක ජීවිතේ ගෙනියන්න ගමන් මේකත් කරන්න ඕනේ.
ඔව් මේක සනින් සරේ පෙන්වන්න ඕන. රෙවර්ට් එනවා තමයි. අපි එක වෙලාවක හරි පෙන්නවා ඔන්න රෙවටිලා. මෙහෙමයි මේ ඔය මුලා වෙලා ඉන්නේ. ඒ වෙලාවට නුවණයි දෙනවා. ඒ පෙන්නන වෙලාව තමයි සති සම්පජන්ණය කියන්නේ සිහිය පිහිටන වෙලාව. සිහි නුවණ පිහිටන වෙලාව. රැවටෙන්නේ නැති වෙලාව. ඔන්න ඔය සිහි නුවණ පිහිටුවොත් බුදුහාමුදුරෝ පෙන්නනවා සතියක් කළොත් ඕක දවස් හතක් කළොත් අනාගාමි හරි රහත් වෙන්න හරි පුළුවන්.
හැබැයි
එහෙම
කරන ගමන්
කන්නත් බොන්නත් පුළුවන්. එහෙම පුළුවන්. ඕන්නම්
කන්න පුළුවන්. ඔව් සමහර කෙනෙක්
ඕන්නම් කන්න බොන්න පුළුවන්. ඕන්නම් නොකා ඉන්නත් පුළුවන්.
ඔව් එතකොට බඩගින්නක් එන්නේ නැහැ.
එහෙම කරනකොට රහතන් වහන්සේට දවස් හතක් නොකා ඉන්නත් පුළුවන්. නිරෝධ සමාපත්තිය. මැරෙන්නේ ඉන්න ඕන්න ඉන්න ඕන්නම් ඉතින් මේ ඊට පස්සේ එකෙන් එළියට එනවනේ. නිරෝධ සමාපත්තියෙන් එළියට එනවනේ. එතකොට ආයි බඩේ නියනවා. ඒ කියන්නේ ශරීර පැවැත්මට කෑම ඕන. මගේ පැවැත්මට නෙමෙයි. ශරීර පැවැත්මට කෑම ඕන. ඒකට ප්‍රයෝජන වෙන්නේ මං කියවනේ දැන් සිහියෙන් නුවණින් හැමතිස්සෙම බලන්න බෑනේ අපේ සසරේ පුරුද්දනේ බලවත් ලෝකෙට අයිති මට්ටමේමනේ අපිට පේන්නේ සිහිය නුවණ නැති වෙලාවට දැන් සිහිය නුවණ පිහිටන කොටමනේ ඇත්ත පේන්නේ දැන් ඔහොම බලන්න හදනකොට අපි එකපාරක් දෙපාරක් බලනවා ආයි මතක නැහැ පරණ පුරුද්දට ගිහිලි හිත දුවන නේ බෙල් එක ගහනවා කියලාම ලෝකෙට අහු වෙනවා. සිහිය නුවණින් හිටියනම් සද්දයක් ගන්න සෝතායතනෙන් අපි උර වැට්ටුවා. එළියට යන්නේ. ඒවට තේරුම් දෙන්න යන්නේ. සිහිය නුවණ. හැබැයි ඒක කරන්න බෑ අර පරණ ලෝකෙට අහු වෙන පුරුද්දමයි එන්නේ. එතකොට පේනවා මේ මෙහෙම හිතන්න ගියට බෑනේ. අපිට අමතකයි නෑ ආයේ අර පරණ පුරුද්දෙම නෙන්නේ. එහෙනම් ඒක අඩු කරගන්න තමයි මේ හිතේ කන්ට්‍රෝල් එක ගන්න ඕන. අපි කියන දේ අහන තත්ත්වෙට ගන්න ඕන. ඒකට ඕන සමාධිය කියන එක. සමාධිය කියන්නේ අපි කමාන්ඩ් එකක් දෙනවා මෙතන ඉන්න. කොහෙවත් යන්න බෑ. මේ අරමුණේම ඉන්න. එතකොට ඒක අහන මට්ටමට එන එක තමයි සමාධිය කියන්නේ. එතකොට මේ සමාධිය පුරුදු කරන කෙනාට ඔන්න දැන් ගොඩක් වෙලා සීයයි නුවණයි පිටන්න පහසු වෙනවා. වෙනේමට දුවන්නේ නැතුව. එතකොට දන්නවා මේ සමාධිය නැති හින්දානේ හිත දුවන්නේ. එහෙනම් මම මොකක් හරි විදියට සමාධිය ටිකක් හදාගෙන මේක කරන්න ඕනේ. එතකොට හිත දුවනවා වැඩි නම් ඉස්සෙල්ල සමාධිය හදනවා. සමාධිය ටිකක් හදනවාම ආයි නුවණින් බලනවා සිහියයි නුවණයි. හරි? සිහියයි නුවණයි බලනකොට ආයි සමාධිය ටිකක් අඩු වෙලා ආයි දුවන්න ගන්නවා. එතකොට මේ සිහියෙන් නුවණින් බලන එක නවත්තලා ආයි සමාධිය හදනවා. ඒක ආරම්භක තියාගන්න පුරුදු කරන්න. ඒකෙන් ආයි හිත ටිකක් එකඟ කරගෙන කන්ට්‍රෝල් එක ආවම ආපහු මොන සිහිය නුවණ යොදනවා. ওই දෙක තමයි කරන්න ඕන. හරි. තේරුම් ගන්න සමාධිය විතරක් හැදුවට අවබෝධ වෙන්නේ නැහැ. සමාධිය උදව් කරගන්න ඕන මේ ඔය ඇත්ත ඇති හැටි දකින්න සිහිය පිහිටන්න. මේ රැවටෙන එකෙන් මිදෙන්න සිහිය පිහිටන්න. සලායතන අපිව රවට්ටන අපව ලෝකෙට අහු කරන ඒකෙන් මිදෙන්න නුවණින් බලන්න ඕන. සරින් සරින් ආයතන භාවනාව, ආයතන සංවර සීලය, ආර්යකාන්ත සීලය, නිවන් මාර්ගයේ ඕක. ඒකට ඇහැ සංවර වෙනවා. ඇහෙන් දකින්න ඒවා එළියේ තියෙනවා කියලා හිතන්නේ නැති තාක් කල් ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නේද? මේ කෝප්පෙට ඇලෙන්නේ ගැටෙන්නේ කෝප්පේ එළියේ තියෙනවා කියලා හිතනවා. අර 3D කණ්ණාඩියෙන් පෙන්වන එකක් කියලා හිතුවම ඇලෙන්න ගැටෙන කෝප්පයක් පිහිටන්නේ. ලෝකය නිරෝධයි. ලෝකේ ඉක්මවනවා. එතකොට ලෝකේ මොකද්ද නැත්නම් රූපේ මොකද්ද? ඒක හටගන්නේ ඇයි? සමුදේ මොකද්ද? සමුදේ නැත්නම් ඒකට අපි රැවටෙන්නේ නැහැ. ඒක පිහිටන්නේ නැහැ. ඒක උපදින්නේ නැහැ. නිරෝධයි. ඒ තණ්හාව කියන්නේ ආයෙ ආයෙ ඒක අත්දකින්න අපිට කැමති වෙන ආයතන වලින්. ඒක ගැන හිතන්න කැමති. මේ ආයතන හයෙන් එකක් උපද්දලා ඒක අත්දකින්න හදනවා. ඒ ගැනම හිත හදනවා. මේ තණ්හාවෙන් ආයතන ආයෙ ආයෙ හදනවා. අපි එක වෙලාවක මුලා කරමු. දැන් බල්ලා වතුරට එබෙනකොට අන්න බල්ලෙක් ඉන්නවා කියලා මුලා කළානේ. තණ්හාවෙන් කරන්නේ ඒ බල්ලා ගැන තව තව දිගින් දිගට හිතනවා. මේ බල්ලා මේ මට ඇටැක් කරන්න ආපු, මේ පැත්ත අල්ලගන්න මගේ කෑම ටික කන්න ආපු. අහමහම දිගට දිගට හිතන්නේ තණ්හාව. හරි. අර රැවටෙන දේ ගැන දිගින් දිගට ගෙනියනවා තණ්හාව.
හැබැයි නිවන් දකින්නේ ඒකත් තණ්හාවක් නෙවෙයි.
ඔව්. ප්‍රාර්ථනා කළාට ඔබ දකින්න බෑ. ওই දේ කළොත් පුළුවන් නියන්ද?
දැන් ඒක ප්‍රාර්ථනා කරලා හරි.
ඒක හරි. දැන් අපි දැන් මේක කරන්නේ නිවන් දකින්න.
ඒක වැරද්දක්.
ඒක වැරද්ද නෑ. ඒක තියෙන්න ඕන.
ඒකේ
මේ දුකෙන් මිදෙන්න, ලෝකෙන්
මිදෙන්න
නෑ. තණ්හාව කියන්නේ මේ ලෝකෙට අයිති දේවල් ලබා ගන්න තියෙන කාම තණ්හා කියන්නේ.
නෑ, මොකද සමහරක් ඒක මේ නිවන් දකින්න එකත් එහෙම කියනකොට ඒකත් තණ්හාවක් කියනවා.
තණ්හාව තණ්හා තුනකට බෙදෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ කාම තණ්හාවෙන් මිදෙන හැටි තමයි මේ පෙන්නේ. ලෝකෙට අයිති දේවල් වලට ආසාව කාමය. ඇහැපිනවන්න හිතෙනවා, කනපිනවන්න හිතෙනවා. නේද? ඒවා කාම තණ්හා. මේ ආයතන පිනවන්න හිතන එක කාම තණ්හාව. මේ කාම ලෝකවල හැටි එහෙමයි. දැන් මනුස්ස ලෝකේ කියන්නේ කාම ලෝකය. දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකය. ඒකට ඒගොල්ලෝ කරන්නේත් ඕකමයි. ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය, දිව, කය පිනෝ පිනෝ ඉන්නවා. ඒ කාම ලෝකවල යන්නේ ඒකට. එතකොට ඒවයින් දැකලා ලෝකේ තියනවා කියලා හිතුවහම ඒවම ඒවම ආය ආය ලබන්න කැමැත්තක් තියෙනවා. ඒ හින්දා අපි දැන් එක සැරයක් ඔන්න දැන් පොඩි ළමෙක් 3D කණ්ණාඩියකින් බැලුවහම මොකද වෙන්නේ? ආයෙ ආයෙ එකෙන් බලන්න ආසයි. නේද? ආයෙ ආයෙ එකෙන් බලනවා කියන්නේ ඇහක් උපදිනවා. ආයෙ ආයෙ ඇහෙන් බලන්න අපි ආසයි. ආයෙ ආයෙ මේ මනුස්ස ඇහෙන් දකින්න ආසයි. ඇහැට ආස කරන්නේ දැන්. ඇයි ඇහැට ආස කරන්නේ? අර වගේ රූප දකින්න. මොකද ඒ ඇහෙන් බැලුවොත් විතරයි ඒ රූප පේන්නේ. ඒ හින්දා අපි අන්න ඇහැට ඇලුම් කරනවා. ඒ හින්දා මේ ඇහැ වැඩ කරන්නේ නැති වෙනකොට තව ඇහැක් අල්ලගන්නවා. ඒ අල්ලගන්නේ අර සල්ලි තියෙන මට්ටමට තමයි ඒ ඇහැ ගන්නෙ. පිම්පව්. ඈ ඒ මොතේ මෙතන මැරෙනකොට ඒ අතේ තියෙන සල්ලි ටික අරගෙන තව ඇහැක් ගන්න. බලාපොරොත්තු ගන්න නැත්නම් සන්තෝෂ කරන්න කියන එක මොකද්ද? ඒක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි.
මොනක්?
කවුරු හරි සන්තෝෂ
සන්තෝෂ කරන්න හැබැයි යාට බලාපොරොත්තුක් නැතුව.
හරි. එයාව සන්තෝෂ කරන්නේ ඇයි?
එයා අහිංසකයි.
තව තව හොඳට හිතලා බලන්න. එයා සතුටෙන් හිටියොත් මටත් සතුටු. එයා ඇඬුවොත් මට දුකයි. ලෝකෙට අහුවෙලා දැන් ලෝකෙට අහුවෙලා කියනකොට හිතන්න අර දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලා ඇඬුවොත් මට දුකයි. ඌ ඉනාවුරත් මට සතුටුයි.
දැන් ඒකකොට දුකේ කවුරුහරි ඉන්නවනම් එයා දැක්කේ නැති විදිහට එයා
දැන් ලෝකේ ඉන්න හැටි මගෙන් අහන්න එපා කිව්වනේ. ඒ දෙන්නේ මේ කියන්නේ ලෝකේ ඉක්මම යන හැටි. ඔය අහන්නේ ලෝකේ යන හැටි. ඉතින් බුදුදහම තියෙන්නේ ඒක කියා දෙන්න නෙවෙයි. මම තනයි බුදුදහම වෙනස්. ඒ මිනිස්සුන්ට කිව්වේ මොකටද? ඔය ලෝකේ යනකම් දුක් විඳිනවා. සැප කියලා හිතාගෙන හිටියට ඔය විඳින්නේ.
ඔව්. දැන් මම කියන්නේ අපි ඔක්කොම මෙතන ඉන්නේ ඇයිද අපිට තේරිලා තියෙනවා කොච්චර අපිට සැප තිබුණා. අපි දුකේ
නෙමෙයි. මම ඔය දේ මෙච්චර කල් කළානේ ඉතින් දැන් සැපද?
නැහැ.
ඒක තමයි කියන්නේ. ඔය දෙකම අතහැරලා ලොකු සැපක් විඳින්න පුළුවන්. ඒක තමයි අර ලෝකේ හින්දා සැපට දුකට පත් නොවී ඉන්න එක. ඒක ඕවට වඩා ගොඩක් ඉහළ දෙයක්. ඔය දැන් එයාට උදව්වක් කරලා ලබනවානේ සැප. ඒක වැරදි කියනා නෙමෙයි. ඒක හොඳයි. ඊටත් වඩා සතුටක් ලබන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කියන්නේ එයාට මොනවා හරි වුණා කියලා අඬන්න වෙන්නේ නැති විදිහ දෙයක් තියෙනවා. ඒක ඊටත් වඩා හොඳයි. ඒක තමයි ඒ මාර්ගඵල නිවන්
කියන්නේ.
ඔව්. දැන් බල්ලාගේ මානසිකත්වයට වතුරේ තියෙන ප්‍රතිබිම්බයක්නේ. ඌ දන්නේ නැහැ ප්‍රතිබිම්බේ කියලා. අපි දන්නවනේ. වතුරේ තියෙන ඡායාව. බල්ලා හිතන්නේ ඡායාවට බල්ලෙක් කියලා. අපිත් ඕකමයි කරලා තියෙන්නේ. අපිත් මේ ශරීරයකට කවුද කියලා අපි දාගන්නවා. ඒක හරියට අර පඹයෙක් ඉන්නකොට ඔතන කෙනෙක් ඉන්නවා කියලා හිතනවා වගේ වැඩ. ඒ හිතපු එක අනුව තමයි අපි සැපෙන් ඉන්නේ දුක් විඳින්නේ. මං කියේ දැන් කෙනෙක් එනකොට අපි දාගන්නවා මේ කෙනා කියන එක අපේ පුරුද්දෙන් දාගෙන ඉවරයි. එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලාත් දාගන්නවා. මෙයා හොරෙක්ද හොඳ එක්කෙනෙක්ද? මම හොරෙක් කියලා දාගත්තා නම් හොරා විදිහට බලන්න. එන එන තැනට සැකෙන් බලන්න එයාදී. නේ? එහෙම නැත්නම් නෑ හරි සිල්වත් හාමුදුරු කෙනෙක් වගේ එහෙම කිව්වහම ඊට වඩා වෙනස් විදිහකට බලන්න. ඒතරම් මේ බලන විදිහ අනුවයි සැප දුක තියෙන්නේ. ඒක ඔය චලන චිත්‍රෙම තමයි අපිට තියෙන්නේ. S දෙකෙන් හදලා දෙන්නේ දැන් සමහර ඒවා චලනය වෙනවා.
චලන කියන්නේ
මූවෙනවා. ඔව්. දැන් එහෙන් හදලා දෙන චිත්‍රේ ඒ තියෙන ඒවා සමහර ඒවා මූවෙනවනේ. චලන චිත්‍රයක් මේ පෙන්වන්නේ. දැන් මේ ඇහෙන් චිත්‍රයක් කිව්වනේ හදලා දෙන්නේ. ඒ චිත්‍රේ ෆික්ස් චිත්‍රයක් නෙමෙයි නේද? සමහර කෑලි මූ වෙනවා. දැන් මේ ඇහෙන් හදලා දෙන චිත්‍රේ වීඩියෝ එකක් වගේ සමහර ඒවා මූ වෙනවා.
ඔව්. දොස් කල්නෝනා මේක හොලකට.
ඔව්. ඒ මූ වෙන ඒවට තමයි අපි වැඩිපුර අපේ අවධානය ගිහිල්ලා අර මේ එක එක ඒවා හදාගන්න.
ඔව් ඒකනේ.
ඒවයි සමහර ඒවට අපි කියනවා පණ තියනවා කියලා.
ඇයි ඒකනේ?
සත්තු මිනිස්සු.
මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ආසයි මුදගාව ඉඳගෙන නිකන් රැල්ල කැඩෙනවා යනවා එනවා ඒක හරි නිකන්. මේක නැත්තම් ගින්නක් බලාගෙන ඉන්නකොට අර විදිහට යනවා එනවා එක එක විදිහට යනවා ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඔව්.
මොකද ඒකේ අපිට තියෙනවා ආසාව.
නෑ නෑ මම
දැන් මොහොතේ ශාල ඔය මොහොතටත් උපමා කරනවා මේ ඇහැ කියන එක. මේ සූත්‍රවල තියෙනවා සමුද්දම් කියලා සමුද්‍රය. ඇහැ කියන එක මොහොත වගේ සමුද්‍රය. ඒකේ ඔය රළ කියන්නේ තරංග. තරංග වගේ තමයි මේ රූප.
තරංග කියන්නේ waves.
Waves. ශාල. ඒව දිහානේ බලන් ඉන්නේ. ඒ ෂේප් එකනේ බලන් ඉන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් අර වතුරේම උස් පහත් වීම එන්නේ නැහැ. ඒ කියන්නේ මොහොතේ නම් ඉතින් ටිකක් එනවා. ඒ උනාට අර වතුර හරිය යන්නේවා එන්නේ නැහැ. ඒ එතනම මෙහෙම උස් පහත් වීමක් වෙන්නේ. අර මොනවා හරි පා වෙනකොට පේනවනේ. ඒක එතනමයි. රළ තමයි මේ තරංගේ තමයි එන්නේ. වේව් එක. වේව් එක එනවා නෙමෙයි අපිට හිතෙනවා වේව් එක එනවා කියලා. එතකොට අපි දකින්නේ වේව් එක තරංගේ. හරි. එතකොට මේ ඇහැට පෙන්වන්නේ තරංග. ඒක අපි බලන නිසා පේන දෙයක්. මේ ඇහැ මට්ටම අනුව පේන දෙයක්. ඒකයි ඇහැ මුහුද වගේ මුහුදේ තියෙන තරංග වගේ තමයි අපි ඔය එළියේ තියෙන රූප කියන්නේ. ඒක මේ ඇහෙන් බලන හින්දා පේන ස්වභාවය.
දැන් ඉස්සර මම කියනවා අනේ මට බලකුණුණක් මෙහෙම යනවා එනවා බලාගෙන ඉන්න පුළුවන්.
ඈක් උනා. දැන් ඒවයි අපිට එක එක ඒවා හිතන්නත් පුළුවන් නේද? මේක මෙහෙමයි මෙහෙමයි මේ හැඩේ මේ ලස්සනයි. ඒකේ ලස්සන චිත්‍රයක් තේින්න පුළුවන්. චිත්‍රයක් කියන්නේ අපිට මේ ලෝකෙට අයිති දේවල්ට රිලේට් කරනවා. මේ තියෙන කන්දා
හැබැයි වලින් ගමුද
ටිකක් සැලසුමක්
වගේ
එනවනේ. ඔව් ඉතින් අපි ඉතින් ලෝකෙන් ආස්වාදයක් ලබන්නනේ පුරුදු වෙලා දැන්.
හැබැයි දැන් ඒවා අත්හරින්න
ඕනේ. අරින්න කියලා එකක් ඕනේ. ඔක ඇත්තද? රැවටීම රැවටීම විදිහට දකින්නයි ඕනේ. ඒ දැක්ම තුල
හැබැයි
දැන් කන්නාඩියෙන් බලනකොට මෙහෙම පේනවා කියලා දකිනකොට මොකද වෙන්නේ? අර කලින් නෑ ඇත්තටම තියෙනවා කියලා හිතාගෙන කරපු ටික 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 අයින් වෙනවා. දැන් බල්ලා ටික ටික තේරුම් ගන්නකොට ඔය වතුරේ ඡායාවක් විතරයි බල්ලෙක් නෙමෙයි කියලා කවදා හරි තේරුම් ගන්නකොට ඌට අමුතුවෙන් අර කලින් තිබුණේ අත්තරින්න ඕනේ නෑ. බල්ලා නිරුද්ධ වීමත් එක්ක ඌ කෙරෙහි හදලා තිබුණ ඔක්කොම ටිකත් එකයි එකයි නේද? අමුතුවෙන් අපිට තරහ නැති කරන්න කියලා දෙයක් කරන්න නැහැ ඒකවල. ලෝභය නැති කරන්න කියලා කරන්න දෙයක් නැහැ. මොකද ඒවා හටගන්නේ.
හැබැයි දැන් මේ බල්ල බලනකොට අපේ ජීවිතේ ඒකට උපමා කරනවා නම් ඒ කියන්නේ එහෙම තමයි අපේ ජීවිතේ
ජීවිතය කියන්නේ මේ හිත. ඔව්. සන්තෝෂය සැප දුක කියන ඒවා අරවට්ට අහු වෙනකන් විතරයි තියෙන්නේ.
ඉතින් අපිත් ඒ වගේ මෙහෙම අපි යනවා එනවා ඔහොම යනවා එනවා මොකද අපි දැන් මේ ජීවිතේ ඉන්නේ ඉඳ කියලා ඒකත් නිකන් මෙනෙහි කරොත්
කෙගොනේ හරිද වැරදිද කියලා අහන්න එපා කියලා. දැන් මේ අවබෝධයට යනවද නැද්ද කියලා බලන්න.
ඔව් අවබෝධය හරි.
එහෙම කරහන් මේක අවබෝධ වෙයිද ඇත්ත ඇති හැටි. අපි රැවටිලා තියෙන එකෙන් මිදෙයිද?
ඒ වලින් අපි ඉස්සෙල්ලා කරපු ඒ වලින් දැන් උපමාවක් අරන් නිවන් මාර්ගයේ ඒක එකමුතුකරන
වෙනද වගේ දුකක් එන්නේ නැහැ එතකොට. එහෙම කරනකොට. හැබැයි ඒක මදි. මම ඒක ඇත්ත දකින්නත් ඊළඟ ස්ටෙප් එකට යන්න ඕන. මෙතන රැවටිලා කියලා පෙන්වන්න ඕන. ඒක නයි නුවණ යදන්නේ. සිහියයි නුවණයි. සිහියයි නුවණයි. සිහියෙන් දැනගන්න ඕන මේ අර පෙර පුරුද්දටයි මෙහෙම පේන්නේ. එතකොට ඒකම නුවණයි යදෙනවා. පෙර පුරුද්දට ඔහොම පේනවා කියප ගම් නෑ. ඇත්ත වෙන එකක් නේ. ওই දෙක එකට යදෙනවා. පෙර පුරුද්දට මුලා වුණා කියලා හිතනකොටම එහෙනම් වෙන එකක් නේ ඇත්ත. ඒකත් පේනවා. ඒ තේරුම් අරන් තිබුණාම. සති සම්පජාන දෙකම එකට යොදන්න පුළුවන්. ඒ වෙන වෙනම හිතනවා නෙමෙයි එකට යෙදෙන. එහෙම යොදන්න යොදන්න ඔන්න පේනවා දැන් ආලෝකෙ මිදෙනවා. පෙර කලින් අහුණ ලෝකෙට අහු වෙන්නේ නැහැ. එතකොට අර ලෝකෙට අයිති ධර්ම කියන්නේ ඒ අටලෝ දහමෙන් මිදෙන්නේ. ඒවයින් කම්පා වෙන්නේ. සැපට අහු වෙන්නේත් නැහැ දුකට අහු වෙන්නේත් නැහැ. එතකොට එනවා අර පුදුමාකාර
එක.
ඔව් නිශ්චල.
සමාන ඔක්කොම. මිඩල් පාත්.
අනේ හරි ඔක තමයි මිඩල් පාත්. ඕකයි තේරුම් ගන්න ඕන පාත් එක මොකද්ද කියන්නේ. නෑ ඕක තව තව හිතන්න ඕන මේ ආයතන ගැනම තව තව හිතන්න කියපුවේ. මේ බුදුහාමුදුරෝ පෙන්නනවා මේ මේ ලෝකයා ඉන්නේ අර බිත්තර කටුවක් ඇතුලේ. බිත්තර කටුව තමයි ආයතන හය. ඕක ඇතුලේ ඉන්නේ. ඒක කඩාගෙන එළියට ගිය කෙනා තමයි මම කියලා බුදුහාමුදුරෝ කියනවා. බ්‍රාහ්මණයා මම. බිත්තර කටුව කඩාගෙන. ඔව්. එතකොට මේ ආයතන හයෙන් රවට්ටපු එකෙන් ටික ටික එළියට යන්න ඕන. එහෙම යන්න පුළුවන් ඒක නිතර නිතර පෙන්වන්න ඕන මෙහෙම මාව රවට්ටව. මෙහෙම රවට්ටව රවට්ටව රවට්ටව. හරි. ලෝකෙට අහු වෙනවා ලෝකෙට අහු වෙනවා කියලා ඒක පෙන්වන්න ඕන. හරිද දැන්? නවත්තන්න. එලා.
මම දුන්නට මගේ නෙමෙයි.
හරි.
ඔක්කොමලයි.
හරි. දැන් ඔන්න ඔය වගේ අවබෝධයක් තමයි දහමක් අහලා ගන්න තියෙන්නේ. අහලා දැනගන්න ඕනේ. බුදු දහම අහලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ හරි දැක්ම සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වෙන කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඕක දන්නේ නැති කෙනාට මාර්ගයක් උපදින්නේ නැහැ මොන භාවනාව කළා. බුදු දහම ඇහුවේ නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් නිවන් මාර්ගයට වැටෙන්නේ
නැහැ.
ෆස්ට් ස්ටෙප් එක තමයි. මේක අහන්න තේරුම් ගන්න. ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ. එහෙම ආයෙට තමයි ඊළඟ වැඩේ කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියන එක. මේවා ඇති වෙන හැටි ගැන නුවණින් දකින්න පුළුවන්. ඉතින් ඒ ගැන අවබෝධයක් එන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. ඒක ප්‍රඥාව වැඩිවීමක්. එතකොට මාර්ගයට වැටෙන උදව් වෙන දෙයක්. ඒකෙන් ඒ සීල සමාධි ප්‍රඥා වැඩෙන්න අවශ්‍ය දේවල් තමයි මේ සකස් වුනේ. ඒවට කියනවා අපි අර කුසල් වලත් ඉහළ ඒවා මහානිසංස කුසල්. මොකද මේවා නිවන් දකිනකම් විපාක තියෙනවා බලපානවා. ඈ ඒකට මේ මහානිසංස කුසල් සම්භාරයක් රස කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ පින් ගොඩාක් වෙනවා ඒවා. ඒ පින් රැස් කරගත්ත වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා තින්නා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසිරු වැඩි දියුණු කරගනිත්වා, මේ උතුම් ධර්මාවබෝධය ලැබලා ලෝකයේ තියෙන දුකෙන් මිදෙන්නම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපව අපේ පවුල්වල සමව ආරක්ෂා කරන සේක්වා. යම්සි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. යම්කි හේ මියගිය කෙනෙක් නරක තැනක උත්පත්ති ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ ධර්ම අවබෝධය ලැබලා දුකෙන් මිදෙන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යගෙන් මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක මේ නිවන් අවබෝධ වෙනකම් රහත් වෙනකම් මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. දැමේ රැවටීම හින්දා ලෝකෙට අයිති දේවල් හදන එකට කියනවා සංඛාර කියලා. ඒකට ඒ සියලු සංඛාර සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණ තමයි අනිත්‍ය බව, වෙනස් වෙන බව. ඒ වගේම අපව දුකටපත් කරන බව. අනිච්ඡාති බව දුක්ඛාති බව. ඒ වගේ මේවම තමයි හිතට අරමුණු වෙන්නේ එළියේ තියෙන දේවල් විදිහට ධම්ම විදිහට. ඒකට සබ්බේ ධම්මයි සියලු ධම්මවල මමයි එළියේ ඉන්නවයි කියලා ආත්ම ස්වභාවයක් නැහැ. ඒකට සබ්බේ ධම්මා අනත්තාති බව. ඒ ටික ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ අදා පඤ්ඤායෙන් පස්සේ. ඒකට ඒවහින්ද ඇති වුණ දුක අතාරි. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය, විසුද්ධියට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.